තවත් වැඩක්
තියෙනවා. ඊයේ දේවල් දැනගත්තොත් නේ දැනගත්තේ කොහොමද කියලා බලන්න කිව්වම මොන ආයතන වලින්ද? අපි ඇස් වහගෙන හින්දා ගොඩක් වෙලාවට අපි දැනගන්නේ ශබ්ද ඇහිලා නේද? වට පිටා ශබ්ද ඇහෙනකොට එක එක ඒවා දැනගන්නවා. ඒකට ඒ දැනගන්න ඒ දැනගන්න ඕන එක ගන්න. අරගෙන බලන්න මොන ආයතන වලින්ද ඔක දැනගත්තේ? ඒක වෙන සෝතයෙන් මන ආයතෙන් ඒ ගැන කල්පනා කරලා කරකවා ඒකෙන් හිතුවා. නැලෙන් කෙවොත් ඔච්චරයි නේ. කණෙන් ශබ්දයක් අහුවා හිතෙන් හිතුවා. වේදකණින්නේ ඇහෙන්නේ නැහැ. මේ මොතේ අහගෙන ඉන්නේ. එහෙනම් ඔය දැනගත්තු රූපේ අපි ඇහෙන් දැක්කේ ඇත්තටම එළියේ තියෙන එකද මේ දැනගත්තේ කියන එක ප්‍රශ්න කරනවා. අපි හිතන්නේ එළියේ කුරුල්ලෙක් හිටියා ඌ කෑගෙනවා ඇද්ද මට ඇහුණා. අපල ඔකටයි තිය දැක්මනේ. අර හෙළලෙක් හිටියා ඌ පුරනවා ඒක මට ඇහෙනවා. ඔක දැනගන්න දහමක් දැනගන්න ඕනේ. නේද? ඒක ලෝකෙට අයිති දෙයක්. ලෝකයා දකින විදිහ. නේද? ඒ දැක්මේ හිටියේ ඉන්න අපි මෙච්චර කල සසරේ ආවේ. ඉස්සරහට යද්දිත් ඔහු හිටියොත් නේද? බුදු කෙනෙක් දේශනා කරපුවේ උදව් කරගත්තේ නැත්තම්. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය ලෝකෙ ගැන මොනව හරි දැනගත්තා නම්. කපත්තකින් ඒක සමුදය දකින්න. සමුදය කියන්නේ මොකද? නේ හටගත් එක කොහොමද කියලා දකින්න. නේ? ඒ එතකොට ලෝකයයි ලෝක සමුදයයි. ලෝකේ තියෙනවා ලෝකේ හටගත් එක කොහොමද කියලා බලන්න කියනවා. ඒකම උපදවත් දෙනවා. ඔක එළියෙන් හොයලා නම් ඇත්ත දකින්න බැහැ. නේ? එහෙනම් සමුදය හොයන්න කියන්නේ අපේ මේ ආයතන පැත්තෙන්. මොකද ආයතන නැතුව අපිට දැනගන්න බෑනේ. ආයතන කීයක් තියෙනවද? 6යි නේද? සලාවේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස. ඔය හයෙන් තොරව අපිට කිසිම දෙයක් දැනගන්න බෑනේ. දැන් දැනගත්තේ ඔහයින් මොනවයින්ද කියලා අඳුරගන්න. පළවෙනි දේ තමයි මම මේ ලේසි පියවර ටිකක් කියන්නේ. මොනවම හරි දැනගත්තොත් මොන ආයතනද ඔක දැනගන්න උදව් උනේ කියලා ඉස්සෙල්ලා ආයතන ටික අඳුරගන්න. හරි. දැන් අපි එළියේ බල්ලෙක් බුරනවා කියලා දැනගත්තේ මොන ආයතනද උදව් උනේ? කණයි හිතයි. සබ්දේ කියන්නේ ආයතන නෙමෙයි ඈ. කණෙන් දැනගත්තේ සබ්දේ. ඒක හරි. කණයි හිතයි මාස ආයතන දෙක නේද? සෝත ආයතනයයි මන ආයතනයයි. අලියෙන් කියුවොත් සිංහලෙන් කියුවොත් කණයි හිතයි නේද? කණ ඇහුන් නැත්තම් දැනගනීද? බල්ලෙක් ඉන්නා විදිහ නෑ. කණ ඇහෙන්නම ඕන නේද? සද්දේ ඇහෙන්න ඕන. ඒ කියන්නේ සෝත ආයතනය වැඩ කරන්න ඕන. සෝත ආයතනය වැඩ කරේ නැත්තම් සද්දයක් කියලා දැනගන්නේ නෑ. සද්දේ හුන් නැත්තම් බල්ලෙක් කියලා හිතෙයිද? නෑ. නේද? සද්දේ ඇහිලා අපි හිතුවේ නැත්තම් එතකොට බල්ලෙක් හැදෙයිද? ඒත් හැදෙන්නේ. කනට විතරක් බල්ලෙක් හදන්නත් බෑ. කන නැතුව බල්ලෙක් හැදෙන්නෙත් නෑ. නේද? සද්දේ හුන් නැත්තම් ඒත් බල්ලා හැදෙන්නේ නෑ. එතකොට කණෙන් ඇහුව පළියට හිතෙන් කල්පනා කළේ නැත්තම් ඒත් බල්ලෙක් හැදෙන්නේ නෑ. එහෙනම් සෝත ආයතනේ මන ආයතනේ දෙකම උදව් වෙනවා. හරි. මන ආයතන අඳුරගන්න. එක් කරන්න බැරි කමක් නැහැ නේ. මොනව හරි දැනගත්තොත් මන ආයතන වලින්ද දැනගත්තේ කියලා හොයාගන්න පුළුවන් නේ. දැන් මේ සිද්ධියේදී සෝත ආයතනේ මන ආයතනේ නැත්තම් කණයි හිතයි කියලා හිතුවත් ඇති නේ. ආයතන දෙක අඳුරගත්තා. ආයතන දෙක අඳුරගත්තට මදි. තව වැඩක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්නවා කියන්නේ මොකක්ද? එයාට එයාගේ ඇත්ත ඇති හැටි දකින්න ඕන. නේද? ඒ කියන්නේ ඒකෙදී අපි අඳුර ගන්නවා එයාට කරන්න පුළුවන් මොකක්ද? කෘත්‍ය. ඒ ආයතනේ කෘත්‍ය මොකක්ද? එයාට කරන්න පුළුවන් මොකක්ද? ඊළඟට එයා අපිව මුලා කළේ කොහොමද? කරන්න පුළුවන් දේකුත් තියෙනවා මුලා කරන විදිහකුත් තියෙනවා. නේද? එතකොට එයාට කරන්න පුළුවන් දේට වඩා වැඩි දෙයක් කරලා නම් මුලා කරනවා. නේද? ඒක කනට කරන්න පුළුවන් එකම වැඩයි. අහන්න එකනේ. දකින්න එක කරන්න පුළුවන්ද කනට? බැහැ. කනට පුළුවන් අහන්න විතරයි නේද? දකින්න බැහැ. ගඳ සුවඳ දැන ගන්න පුළුවන්ද? බැහැ. රස දැන ගන්න බැහැ. ස්පර්ශ දැන ගන්න බැහැ. අහන්න විතරයි පුළුවන්. ආයතන වල තියෙනනේ දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා. අහලා තියෙනවා නේ? දිට්ඨ කියන්නේ දකින්න නේද? දකින්න පුළුවන් ඇහැට පමණයි. අනිත් ආයතන වලට බෑ දකින්න. නේද? සුත කියන එක අහනවා. ඒක කරන්න පුළුවන් කනට විතරයි. අනිත් ආයතන වලට බෑ. නේද? ඊළඟ මුත කියන එක කියන්නේ මුත කියන්නේ දැනෙනවා. දැනීම. දැනෙන්නේ ආයතන තුනකට පුළුවන් මේ වැඩේ කරන්න. නාසයට ගඳ සුවඳ දැනෙනවා නේද? දිවට රස දැනෙනවා, කයට ස්පර්ශ දැනෙනවා. දැනෙනවනේ තුන. නේද? දැනීම මුත කියන්නේ. ඊළඟට කල්පනා කරක විඤ්ඤාත. මනසට පුළුවන් හිතන්න විතරයි. මනසෙන් දැනගන්න. ඔය වැඩ හතර විතරයි ආයතන හයට පුළුවන්. එතකොට එක ආයතනයකට බෑ අනිත් ආයතනේ කරන වැඩේ කරන්න. ඇහැට පුළුවන් ද කන කරන වැඩේ කරන්න? බෑ. කනට පුළුවන් ද ඇහ කරන වැඩේ කරන්න? පුළුවන් නෑ. අපිට ජාති දෙකක් ඕනේ නෑ. එකක් දෙකක් නෑ කියන්නේ. නේද? හරි. එතකොට හයක් තියෙන්නේ හයට පුළුවන් වැඩ හයක්. අපි මනස පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. මේ තේරුම් ගන්න ලේසියි. ඇහැට කනට නාසයට දිවට කයට කියන ඒවා එක එක්කෙනාට පුළුවන් එක වැඩක් විතර. අනිත් එක්කෙනා කරන වැඩේ කරන්න බැහැ. පැහැදිලි නේද? දැන් ඇහැට දකින්න පුළුවන් නැට අහන්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ. රස බලන්න බෑ නේද? ඒකේ තමයි අනිත් කප්පිය. එයාගේ වැඩේ විතරයි එයාට පුළුවන්. අන්න ඔකට තමයි කෘත්‍ය අඳුර ගන්නවා කියන්නේ. මෙයාට පුළුවන් මෙච්චර. අනිත් අය කරන දේවල් එයාට කරන්න බැහැ. පැහැදිලිද? ඇහැට පුළුවන් දකින්න, කනට පුළුවන් අහන්න, නාසයට දැනෙන්න, දැනීමක් දෙන්න පුළුවන්, දිවට දැනීමක් දෙන්න පුළුවන්, කයට දැනීමක් දෙන්න පුළුවන්. ඒකට පොදුවේ අපි මුත කියලා කියන්නේ. පාළි. දැනීම. දැනෙනවා විතරයි. හිතට පුළුවන් හිතන්න. හිතට පුළුවන් හිතන්න මිසක් දකින්න බෑ. ගඳ සුවඳ බලන්න බෑ, රස බලන්න බෑ නේද? හිතට පුළුවන් දැනගන්න විතරයි. හිතලා දැනගන්න. විඤ්ඤාත. ඇයි? අර දිට්ඨ සුතමුත විඤ්ඤාත කියලා හතරක් තියෙනවා. හරි. ඒ ටික පැහැදිලි නේද? එතකොට කනට පුළුවන් අහන්න විතරයි නේද? සුත. කනට දකින්න පුළුවන්ද? බැහැ. දැන් අපි ඔය එළියේ තියෙනවා කියන ඒවා නිකන් දැක්කා වගේ නේද අපි දැනගන්නේ. දැන් ඔන්න ඔහොම ඉන්න ගමන් ගිරවෙක් කෑ ගහනවා එහෙනම්. ඈ? කපුටෙකුත් කෑ ගහනවා එහෙනම්. ඒ හිත නිකන් දකින්නවා නේද දෙන්නගේ නෙමෙයි. පාටත් එක්කම දකින්නවා නේද? ගිරව කියනකොට කොළ පාටයි නේද? කපුට කියනකොට කළු පාටයි. දැන් අපිට ඇහුනේ ශබ්දේ විතර නම් මම භාවනා කරද්දී ඇස් පියාගෙන ඉන්නේ. ඒක ශබ්ද දෙකක් විතර නේ ඇහුනේ. ශබ්දය ඇහුනේ මොකෙන්ද? කන. දැන් කනට රූප දෙන්න බෑනේ, වර්ණ රූප දෙන්න බෑනේ කනට. ඇහැටත් පුළුවන් වර්ණ රූප අරන් දෙන්න නේ. ඒතර කළු පාට හරි කොළ පාට හරි අරන් දෙන්න කනට බෑ. කනට පුළුවන් ශබ්දය අරන් දෙන්න. අද අපිට ආ නිරවෙක් කෑ ගහනවා. මම සතුටෙක් කෑන හිතට පේන රූපෙ නම් තියෙනවා පාට නේද? එහෙනම් ඒ පාට තියෙන රූපේ හදලා දුන්නේ කනද හිතද? හිත නේද? කනට පුළුවන් අහන්න හිතට. වර්ණයක් හැඩයක් දෙන්න කනට පුළුවන්ද? බැහැ. හැබැයි අපි දැනගත් රූපේ වර්ණයක් හැඩයක් තියෙනවා නේද? එහෙනම් ඒ ටික හදලා තියෙන්නේ හිත. අන බලන්න දැන් ආයතන දෙක අඳුරගත්තට පස්සේ ආයතන පිළිසින්ද දකිනවා කියන්නේ දැන් කණයි මනසයි නම් කනට පුළුවන් කෘත්‍ය අඳුරගන්න. කනට පුළුවන් අහන්න විතරයි. නේද? දැන් සද්ද ඇහෙනවා. ළමයි ටිකක් හදලා පෙන්නන්නේ කනද හිතද?
හිත.
හරි හරි සරල සිද්ධියක් තියෙන්නේ දකිනවා. අපි ඇහෙන්ද කෙනෙක් සද්ද විතරනේ. රූප ටික දැනගෙන. ඒ රූප ටික හදලා තියෙන්නේ කවුද? ඒකම නෑ. එහෙනම් බලන්න දැන් කනට රූප හදන්න බෑ. කනට පුළුවන් මොකක් හරි ශබ්ද සංඥාවක් කරන් දෙන්න විතරනේ. ශබ්ද සංඥා කියන්නේ රූපයක් නෙවෙයි. නේ? ඒකට ඒකට අනුව කල්පනා කරන්න ගිහින් නේද රූප ටික ආවේ. හිතේ. නේ? මට දැන් දකිනවා ඔය දැනගත්තු රූපේ හැදුවේ කන නෙවෙයි නේද? කණෙන් අරන් දීපු සද්දේ ගැන කල්පනා කරන්න ගිහිල්ලා හිතයි රූප ටික හැදුවේ නේද? ඊළඟට ඒ කන පිළිසිඳ දැක්කහන් දන්නවා කනට රූප දෙන්න බෑ කනට සද්ද අරන් දෙන්න කියලා. දැන් මනසත් පිළිසිඳ දකින්නේ නැහැ. එයා නිකුත්යත් අඳුරගන්නේ නැහැ. මනස කෘත්‍ය මොකද්ද? මනසට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? හිතන්න විතරයි. ඒක අපි පාළියෙන් කියනවා මන ධම්ම මනෝ විඥාන. මන ධම්ම මනෝ විඥාන. කනට ශබ්ද ඇහැට රූප වගේ මනසට අරමුණු වෙන්නේ මොනවාද? ධම්ම. කොහෙද මේ ධම්ම තියෙන්නේ? හොයන්න ඕනේ. ධම්ම ධර්ම ටික කොහෙද තියෙන්නේ? ධම්ම කියන්නේ මොන වගේ දෙයක්ද? අල්ලන්න පුළුවන්ද?
බැහැ.
අර මොන කොහෙද තියෙන්නේ? මනස තේ නැන්නේ නේද? මනෝ කුප්පං ගම ධම්ම. මේ මනසයි ධම්මයි කියන කියන තැන නේද? මනෝ පුබ්බං ගම ධම්ම කියන්නේ මොකද්ද? ධම්මද ඉස්සලා තියෙන්නේ මනසද? මනස. මනස තමයි පෙරට වෙන්නේ ධම්ම වලට කලින් නේ. මනෝ පුබ්බං ගම ධම්ම. නේ? ඊළඟට කවුද ශ්‍රේෂ්ඨ? මනස. ඒ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ වෙන්නේ මනස. හරි නේද? ඉස්සලා මුකේ නම් ශ්‍රේෂ්ඨ පස්සේ අපෝ ඒ ගණන් ගන්න නෑ නේ. ඔබලට මෙතෙන්ට ඉස්සලා මං ආවේ කොහොමද? තාව දන්නේ නැහැ මේක තියෙනවද. ඒකට මුල මේ පටන් ගත්ත අය මේවා හදපු අය තමයි ඔබතුමාලා වන් හිතන්නේ ඔය මොකද්ද අධ්‍යක්ෂ මණ්ඩලයේ මොකද්ද කියන්නේ. ඒකට තමයි දැන් පෙරටු වෙයි නේද? මනෝ පුබ්බං ගම ධම්ම. ධම්ම කියන්නේ මේ නිකන් අපි වගේ ඇවිල්ලා භාවනා කරන විතරක් නේද? එතකොට අර මුලින් හිටිය කෙනා එයා තමයි ශ්‍රේෂ්ඨ. ඈ මනෝ පුබ්බංග මාතම මනෝ සෙට්ට ඊළඟ එක මොකද? මනෝ මය. දැන් මේ මනෝ මය කියන්නේ කවුරු ගැනද? ධම්ම ගැන. මේ ධම්ම ගැන විස්තර කරනවා. මනෝ පුබ්බංග මාතම වලට කලින් ඉන්නේ මනස. ඒ හින්දා මනස තමයි ශ්‍රේෂ්ඨ. ධම්ම කියන්නේ මනෝ මය දෙයක්. මනෝ මය. ඇයි මනෝ මය කියන්නේ? ලෝභ මය කියනවා, රිදී මය කියනවා. මනෝමය කියන්නේ මනසේ ප්‍රතිමානය. මනසේමයි හදලා තියෙන්නේ. ඒකට ධම්ම කියන්නේ මනෝමය දෙයක්. එළියේ තියෙන ඒවා නෙවෙයි. අනාගතේ තේරුම් ගන්නවා. මනසෙන්ම නිර්මාණය කරන ස්වභාවයක් මනසම දැනගන්නවා. මනෝවිඥාණයෙන් දැනගන්නවා. මනසම නිර්මාණය කරන දේ මනසෙන්ම දැනගන්නවා. හරි. මන ධර්ම මනෝ විඥාන කියන්නේ ඒකයි. ඒකට ඔන්න ඔය සිද්ධිය නොදන්න කමට අපි හිතනවා මේ දැනගත්න දැනගන්න දේ තියෙන්නේ එළියේ කියලා. ප්‍රත්‍යින් එළියේ කාක්කත් ඉන්නේ එළියේ කියලා අපි විශ්වාස කරන්න පුරුදු වෙලා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඇත්ත දකින්න. වර්තමානයේ ඇත්ත දකින්න. එකක් තමයි වර්තමානයේ සිහිය තියාගන්න, අනිත් එක තමයි වර්තමානයේ ඇත්ත දකින්න. දැන් අපි ඇත්ත දකින්න කතාව අමතක කරලා සිහිය තිබුණත් ඇති කියලා හිතන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒක බුදුදහම නෙවෙයි. මේ මොහොතේ සිහිය තිබුණා නම් ඔක්කොම හරි කියලා. දැන් අනුදු කෙනෙක් ඕනේ. සිය තියන්න පුරුදු කරනවා. ඒක බුදුදහමක් අහන්න ඕනේ. චතුරාර්ය සත්‍යයක් අහන්න ඕනේ. විපටිච්ච සම්පදයක් ඕනේ. වර්තමානයේ සිය තියාගත්තා නම් කොහොම හරි කියවනා නේද? එහේ කියපු අය හිටියා. අන්නේ ශාස්ත්‍ර. අන්නේ ශාස්ත්‍ර. ක්‍රිෂ්ණමූර්ති වගේ කියනවා. පොත් කරන්න එපා. කරන්න යන එකයි වැරද්ද. එයා සිහියෙන් හිටියාම ඇති. දැන් අපිට ගලපන්න නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේ නිකන් සිහියෙන් ඉන්න විතරක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කලින් සිහියෙන් ඉන්න උත්සාහ කරපු අය නැද්ද? හිටියා. සතිය දිහිටන්න උත්සාහ කරපු අය හිටියා නේද? මොකද්ද මෙතන වෙනස? සතිය විතරක් නෙමෙයි තව එකක් තියෙනවා, සම්පජානනය කියලා. සති සම්පජානකාරයෝ නැත්නම් සම්පජානෝ සතිම. සම්පජානනය කියන එක හැමෝටම ඉන්නේ. දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. එකයි මේ ශාසනයේ සිය පිහිටීම වෙනස්. බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවානේ මගඵල ලැබෙන්නේ මේ ශාසනයේ විතරයි. අන්‍ය ශාසනවල නෙවෙයි කියලා සින්නනාදයක් කරනවා නේද? සෝවාන් වෙන කෙනා, සකෘදාගාමී, අනාගාමී, අරහත් වෙන හතර දෙනාම මේ ශාසනයේ විතරයි, අන්‍ය ශාසනවල නෙවෙයි. අපි අහලත් තියෙන එහෙම වෙත් නැහැ නේද? බුදුහාමුදුරන්ට කලින් කවුරුවත් සෝවන් වුනේ නැහැ. ධ්‍යාන වඩපු අය හිටියා, යෙදි බලලා පුතු අය හිටියා. සෝවන් වෙන නම් බැරි වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ කරන්න දෙයක්ුත් වෙනවා. ඒක තමයි අපි එක එක වචන වලින් කියන්නේ. ආරේෂ්ඨාංගික මාර්ගය කියනවා. එහෙම නැත්නම් සතර සතිපට්ඨාන කියනවා. එහෙම නැත්නම් ඔය ත්‍රිලක්ෂණය කියලා කියනවා. හැබැයි අපි ලෝකෙට අයිති ත්‍රිලක්ෂණය තමයි අපි අල්ලගෙන ඉන්නේ. ලෝකෝත්තර දර්ශනයේ ත්‍රිලක්ෂණය නිවි. හරි. කෙනෙක් කියුවා විමුක්ති මොකද යන අපි ඒකත් බලමු කතා කරමු. එතකොට දැන් කරන්න වැඩක්. උදාහරණ කිව්වා මේ අතීත ගැන හොයලා වැඩක් නැහැ. ඇයි? දෙවිලා ඉවරයි. මේ අපිට කරන්න දෙයක් නැහැ. අනාගතය ගැන හොයලා වැඩකුත් නැහැ. තාම ඇවිල්ලා නැහැ. නේද? වර්තමාන කියලා නම් කරන්න වැඩක් කිව්වා. හරිද තේනවද? පච්චුප්පන්න යෝධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න යෝධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න කියන්නේ වර්තමානයි. වර්තමානයේ ධර්මතාවයක් තියෙනවා නම් එතනම විදර්ශනා කරනවා. පච්චුප්පන්න යෝධම්මං තත්ත තත්ත විපස්සති. එතනම විදර්ශනය කරන්න කිව්වා. වර්තමානයි. ඒක තමයි අපි කරේ. සද්දේ එනකොට අනිගිර වික්කය ගහනවා කියලා දැනගත්තා. රුටෙක් කය ගහනවා කියලා දැනගත්තා. නේද? ඒ දැනගත්තේ අර ලෝකෙට ඇවිත් දැක්මනේ. දැන් අපි විදර්ශනය කරනවා. මේක මේ කොහොමද? ඒක තමයි හෙළුවේ දැන් ආයතනට. කණෙන් ශබ්දයක් ඇහුවා, හිතෙන් ඔබ ගැන කල්පනා කරනවා.
ඊළඟට ආයතන කෘත්‍ය දැක්ක. කනට පුළුවන් සද්දයක් අරන් දෙන්න විතරයි. රූප අරන් දෙන්න කනට හැකියාවක් නැහැ. නේද? එහෙනම් රූප ටික හදලා තියෙන්නේ මේ මන ආයතනෙත්. මන ආයතනෙ. මන ආයතනෙ කෘත්‍ය මොකද්ද? මන ධම්ම මනෝ විඥාන. මනසෙන් නිර්මාණය කරන දේ මනසෙන් දැනගන්නවා. ධම්ම කියන්නේ මනෝමය දේ. හරි? අපි හිතනවා, කල්පනා කරනවා කියන්නේ හිතනවා කියන්නේ හිත ඇතුලේ. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන් නේද? හිතන හිතන එක එළිය නෑනවද? මේ වෙනම නේද දෙවියන් මහන්සිය වගේ තමයි. නේද? ඒකට අපි මෙම් කරේ අවිලා තියෙන්නේ දැන්. එහෙම තමයි ලෝකේ හැදලා තියෙන්නේ. හිතන හිතනදී එළිය තියනවායි කියලා විශ්වාස කරන ගැතියට අපි පත් වෙලා තියෙනවා. නෑ සද්දය ඇහිලා හිතෙන් හදපු දිරවා එන්නේ එළිය. නේද? සද්දේ ඇහිලා දුරන බල්ලා ඉන්නේ එළිය. හදන්නේ හිතෙන්. විශ්වාස කරන්නේ එළිය ඉන්නවා කියලා. නේද? පෙනුනේ හිතපනේ. විශ්වාස කරලා තියෙන්නේ. ඌ ඉන්නේ එළිය. නේද? එතකොට අර මන ආයතනේ කෘත්‍ය අනුභවගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියන මේ ආයතන පිළිසිඳ දකින්න ආයතන පිළිසිඳ දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ. නේද? එතකොට අපක එක පැත්තක්. මම ධර්මයේ තියෙන තැන් වලින් පෙන්වන්නේ ඔයගොල්ලන්ට. දැන් තව පැත්තකින් කියලා තියෙනව නේද නිවන පිණිස තියෙන මාර්ගය මේකයි එකම මාර්ගය. ඒකායනවයන් දෙක වේ මක්කෝ සත්තාන විසුද්ධිය. කොහෙද කියලා මේ? සතිපට්ඨාන සූත්‍රය. නේද? මේකයි එකම මාර්ගය සත්‍යයගේ විසුද්ධිය පිණිස. මොකද්ද? යදිදා චත්තාරෝ සතිපට්ඨාන. සතර සතිපට්ඨාන. චක්‍රහෙදී බුද්ධ වචනේ සතිපට්ඨාන සූත්‍රය. කයන වික්‍රේමකෝ සත්තාන විසුද්ධිය යදිදන් චත්තාරෝ සතිපට්ඨාන. මම මේ වචන අඳු කරලා කියන්නේ. තව තියෙනවා. ඒ ටික කියලා තියෙනවා නේද? එහෙනම් සතර සතිපට්ඨානේ තමයි කයන මාර්ගය වෙනවා. දැන් අපි කරපු එකයි සතර සතිපට්ඨානේ දෙකම. දැන් හොයන්නවා. හා? සතර සතිපට්ඨානේ පළවෙනි එක මොකද්ද? කායානුපස්සන නේද? කායනුපස්සනාව තියෙන්නේ මොකටද? කය පිළිබඳව සිහි පිහිටන්න නේද? කය කිව්වහම ජාති දෙකක් තියෙනවා. අජ්ජත් කයයි බහිද්ද කයයි. එතකොට කයක් කියලා තියෙන්නේ මේ රූපවලට නේද? අජ්ජත් රූපේ බහිද්ද රූපයි නේද ඔය කියන්නේ? කය. කයන පස්සනාව තියෙන එකට කය පිළිසිඳ දකින්න. නැත්නම් රූපය පිළිසිඳ දකින්න. ඒකට අපි දන්න රූප ಜಾති දෙකක් තියෙනවා. අජ්ජත් රූපයි බහිද්ද රූපයි. මුළු ලෝකෙම අයිති නේද ඔකට? අජ්ජත් කිව්වොත් ශරීරය, බහිද්ද කිව්වොත් එළියේ තියෙන කොහොම? නේද? කයක් කිව්වා. මනුෂ්‍යකය විතරක් නෙමෙයි නේද මතක තියාගන්න. සේරමයි. ඒතර මේ රූප ලෝකය, කය කියන ලෝකේ, රූප ලෝකය පිරිසිඳ දකින්න විදිහක් තමයි කායනුපස්සනාව කියන්නේ. වේදනා කියන ලෝකේ පිරිසිඳ දකින්න විදිහක් තමයි වේදනානුපස්සනාව කියන්නේ. පිළිගන්නා දහමට අනුව නේ. එතකොට කය කයේ ඇත්ත తත්වේ දකින්න දීප වැඩ පිළිවෙලක් නැහැ කායනුපස්සනාව. කය පිළිබඳ අපි දන්න ටිකකුත් තියෙනවා. කියන්නේ ලෝකෙට අයිති දන්න ටිකකුත් තියෙනවා. නේද? ඒ ටික හරි වුණා නම් එහෙම බුදුරජාණන් වහන්සේ කායනුපස්සනාව වඩන්න කියයිද? නැහැ. අපි දන්න ටිකේ අලුවක් තියෙන හින්දා නෙමෙයි. දෙන්නන්නේ නේද? ඕකේ ඇත්ත දකින්න නම් මෙන්න මෙහෙම කරන්න. මකත් කායෙහි කාය පිළිබඳව කායේ කායේ කායන පස්සේ විහෙරති කියනවා නේද? එතකොට ඒක අජත්ත කායේ කායන පස්සේ විහෙරති වෙන්න බහිද්ද කායේ කායන පස්සේ විහෙරති වෙන්න කියනවා නේද?
ඉති අධ්‍යත්තං වා කායකානුපස්සී විහෙති බයිද්දවා කායකානුපස්සී විහෙති. කොහොමද කායනුපස්සී විහෙති වෙන්නේ? අන්න ඔබ තමයි කියවා ගන්නවා. කායනුපස්සී වෙන්න කිව්වට වෙන්නේ කොහොමද කියලාත් ඉතින් බුදුරජාණන් වහන්සේගෙන්ම තමයි අහන්නේ නේද? ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන්ම තමයි හොයාගන්නේ. කොහොමද කායනුපස්සී වෙන්න කියන්නේ? ඊළඟට විස්තර කරනවා. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හේතුයි. එතනින් නේද පටන් ගන්නේ. ඊළඟට වය ධම්මානුපස්සීවා කායස්මින් හේතුයි නේද? සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් හේතුයි නම් කියනවා. දැන් ඔන්න සතිපට්ඨානේ පටන් ගන්න වෙන්නේ එහෙනම් සමුදය ධම්මානුපස්සීවා කායස්මින් හේතුයි වෙලා නේද? පිළිගන්නවද? කොහොමද දැන් සමුදේ ධම්මානුපස්සී වෙන්නේ? අහ වෙන්න පටන් ගන්න.
අපිට මොනවා හරි කයක් රූපයක් තියෙනවා නම්
වර්තමානයේ විදර්ශනා කරනවා කියන්නේ ඒකයි. තත්ත්ව තත්ත්ව ඉපස්සී. දැන් වර්තමානයේ රූපයක් ගැන දැනගත්තා නම් ඒකේ සමුදේ කරන්න වෙනවා නේද? සමුදේ කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද කියන එකයි සමුදය කියන්නේ. හටගන්න හේතු. නිකම්ම හටගත්තා කියලා දකින්න නෙමෙයි. හටගත්තේ ඇයි කියලා දකින්න. මේකයි සමුදය කියන්නේ. නේද? දැන් දුක නම් දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? දුක හටගත්තු හැටි. සංහාව නිසා නේද? කියලා හේතුව හොයාගන්න වෙනව නේද? එහෙනම් රූපයක සමුදය පස්සේ වෙන්න නම් රූපය හටගත්තේ කොහොමද කියලා හොයාගන්න වෙනව නේද? සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒක තමයි එකම මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. ඒ කියන්නේ වෙන මාර්ග නැහැ. කායනෝයම් වික්‍රේමක් වූ කියලාමයි දේශනා කරන්නේ. එහෙනම් රූපයේ ඇත්ත දකින්න නම් රූපේ පිළිසින්ද දකින්න නම් එක වැඩයි තියෙන්නේ. ඔය රූපේ හටගත්තේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. දැන් ඒ හොයන විදිහත් බුදුරජාණන් වහන්සේ දෙන්නවා. ඔය රූපේ එළියෙන් හොයලා නම් ඇත්ත දකින්න බෑ. තමන් තුලින් දකින්න. නේද? එහෙම කළොත් නේද විදර්ශනයක් වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ දෙන්නපු විදිහට. අපිට ඕන වුණ දේවල් කළාට එහෙම වෙන්නේ නැහැ. ආ සතිපට්ඨානෙ පෙන්නනවා සමුදය ධර්මානුපකායස්මින් හේතු වෙන්නේ. අජ්ජත් වූ බහිත් කයත් තේනවා නම් කරන්න කියන්නේ සමුදය දකින්න. එහෙනම් අපිට දැන් ඔන්න ආයතනයක් දැන් සමුදය දකින්න පුළුවන් අපිට ආයතනට. එළියේ මොකක් හරි තියෙනවා කියලා දැනගත්ත ගමන් මොන ආයතන වලින්ද ඔබ කිව්වේ කියලා මම පළවෙනි පියවර තමයි ආයතන දෙක අඳුර ගන්නවා. දැන් අපි සද්ද ඊළඟට දැනගත්තේ කනයි මනසයි. ඊළඟට ආයතන පිළිසිඳ දකින්නවා. ආයතනේ කෘත්‍ය අඳුර ගන්නවා. කනට පුළුවන් සද්දයක් අහන්න විතරයි. අහන්න විතරයි. නේද? සුත. රූප අරන් පුළුවන් කනට? බැහැ. එහෙනම් අපි දැනගත්තු රූප ටික හදලා තියෙන්නේ මනසෙන්. මනසෙන් කියපු දෙයක් තමයි අපි දැනගත්තේ. ඊළඟ ආයතනේ කෘත්‍ය මොකක්ද? මනායතන කෘත්‍යයේ එළියේ තියෙන ඒවා බලන එකද හිතෙන් හදන ඒවා හිත දැනගන්න එක. හිතෙන් හදන ඒවා හිත දැනගන්න එක. මන ධර්ම මනෝ විඤ්ඤාණ. මන මනායතන පිළිසිඳ දකින්න. එයාට පුළුවන් ඉච්චර. හිතෙන් හදන දේ හිත දැනගන්න. එහෙනම් ඔය දැනගෙන තියෙන්නේ හිතෙන් හදපු දෙයක්. අපේ මෝඩකමට නේද ඔක එළියේ තියෙනවා කියලා විශ්වාස කරලා තියෙන්නේ. ඔබ දැන් එකපාරට කිව්වට පිළිගන්න කැමති නැහැ. එනා එළියේ රූප නැද්ද කියලා විස්සත්තට අහනවා. නේද? මේ දහම කියන්නේ හොඳ පරීක්ෂණයක්, කාර්ය පරීක්ෂණ. කොහෙද බලන්න. ඒතර ඔකට තමයි අපි දැන් ඇත්ත එකපාරට තේින් නැති හින්දා බුදුහාමුදුරුවෝ කියන උපමාවලින් මේක තේරුම් ගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් වතුරට එබෙන බල්ලෙක් මොකද වෙන්නේ? වතුරට බුරනවා නේද?
ඇයි වතුරට පුරන්නේ බල්ලෙක්? තව බල්ලෙක් ඉන්නවා කියලා. පේන හින්දා නේ තව බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරන හින්දා ඌට නෙගුරක්. නේද? ඒක වතුරේ තව බල්ලෙක් ඉන්න හින්දායි මෙහෙම පේන්නේ කියලා ඌ විශ්වාස කරනවා. ඌ හිතනවා. නේද? දැන් මේ විශ්වාස කරන එක හරිද? හරිද නේ? මොඩ බල්ලෙක් නේ. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පුරන්නේ. දැන් අපි බල්ලගෙන් ඇහුවොත් ඇයි වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ? ඇයි පුරන්නේ ඇහුවොත් අන්න බල්ලෙක් ඉන්නවා. ඊළඟට අහන්න ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? මොකක් කියයිද? තේන හින්දා නේ? ඇවිල්ලා බලන්න අන්න ඉන්නවා කියයි. නේද? තේන නිසා. එතකොට එයාගේ මොන ආයතනද බලන්න වැඩ කරලා තියෙන බල්ලෙක් ඉන්නවා කියලා දැනගන්න. තේන්න ඕන නේද? හැම දුන්නානම් දැනගන්න විදියන්නේ. නේද? චක්කායතනේ වැඩ කරන්න ඕන. චක්කායතනයයි මන ආයතන. මන ආයතන අඳුර. චක්කායතනේ මන ආයතන. ඇයි හිතක්? නේද? ඊළඟට කෘත්‍ය අඳුර ගන්න. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? දකින්න. දික්ට කියන එක විතරයි. දකින්න. ඇහැට පුළුවන් දකින්න. ඒකට දකින්න එකේ වරදක් තියනවාද? බල්ලගේ ඇහැ පේන එකේද වරද? නෑ නේද? හැබැයි මේකේ නෙමෙයි මුලා වෙන්න හේ වරද තියෙනවා. නේද? නැත්තං ඇහැ අඳ කරගත්තාන් ඔක්කොම ලේසි නේද? එහෙම වෙන්නේ නෑ. ඇහෙන් පේන ගතිය නෙමෙයි මුලා. නේද? මකේද මුලාව තියෙන්නේ? සිත නැකේ. මනසෙන් නේද කිව්වේ ඔහොම පේන්නේ බල්ලෙක් කියලා. ඇහෙන් පෙන්නන දේ ගැන කල්පනා කරනකොට ඔහොම පේන්නේ බල්ලෙක් කියලා කවුද කියලා තියෙන්නේ සිත මනාවත. සිතවල වතුරේ ඉන්න බල්ලා නිර්මාණය කරලා තියෙන්නේ එහෙනම් සිත මනාවත. අර ගොඩ ඉන්න බල්ලට අපිට වගේ හිතන්න පුළුවන්. ඒ මන ධර්ම මනෝවිඤ්ඤාණ කියලා. බෑ. ඒක පුළුවන් මනුෂ්‍යයන්ට විතරයි. මනස උසස් අයට විතරයි. නේද? ඒකයි මේ දහමක් අහන එකේ වටිනාකම. අපි තිරසනෙක් කියලා හිතලා දහම ඇහුවට අවබෝධ කරගන්න බැහැ. දැන් අපිට හිතන්න හැකියාව තියනවා නේද? එයාගෙත් වැඩ කරලා තියෙන්නේ ඇහැයි මනස. ඇහැට පුළුවන් දකින්න විතරයි. දකින්නවා කියන්නේ එළියේ තියෙන රූප නෙවෙයි. දැකීම කියන්නේ වතුරේ ඉන්න බල්ලෝ නෙවෙයි. නේද? දැකීම කියන්නේ වර්ණදතනක් උපද්දලා දෙීමක් විතරයි. නේද? දැන් ඇහැ තුල වැඩ කරන හැටි බැලුවොත් ඇහි නිකන් ප්‍රතිබිම්බයක් හැදෙනා නේද? ඇහි තියෙන කාචය. එතකොට මේ ප්‍රතිබිම්බේ නිකන් බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. ඒකේ වරදක් තියෙනවද? නෑ, ඒක නෙමෙයි වරද තියෙන්නේ. ඔය පේන දේ ගැන ඊළඟට හිත කල්පනා කරනවා නේද? එතන නේද වරද්ද ගන්න. ඒ කල්පනා කරලා දැනගන්න දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරන ගතියක් අපේ තියෙනවා. ඕක තමයි ලෝකෙට අයිති දෘෂ්ටිය. ලෝකෙට අයිති දෘෂ්ටිය නැත්නම් පෘථග්ජන ස්වභාවය. මේ දකින දේ තියෙන්නේ එළිය කියලා විශ්වාස කරන එක. හරි. බල්ලගේ ඒ දෘෂ්ටිය තියෙන හින්දා තමයි ඌ හිතන්නේ පේන දේ තියෙන්නේ එළිය. බල්ලෙක් වතුරේ ඉන්න හින්දායි මෙහෙම පේන්නේ කියන තැනට යනවා. දැන් අපිත් සද්දයක් අහලා ඔය දේම නේද කරන්නේ. සද්දෙට අනුව කල්පනා කරලා හිතෙන් මොනවද දැනගෙන ඒවා තියෙන්නේ එළිය කියලා විශ්වාස කරනවා. අර වතුරේ බල්ලෝ හැදුවා වගේ වැඩක් නේද කරලා තියෙන්නේ. හිතෙන් හදපු දේ හිත දැනගෙන බාරවත් තියෙන විශ්වාස කරලා තියෙන්නේ ඔය දැනගත්ත එළිය තියෙන දේ. අර හේ පුරණ බල්ලා ඌ ඉන්නේ එළියේ. අපිට හැමෝම රද්දයක් විතරයි. නේද? බල්ලෙක් හදලා තියෙන්නේ හිතෙන්. ඒකට අපිට සිහියනව නෑ. මේක මන ආයතනේ වැඩක්. මන ධර්ම මනෝවිඥාන කියන තැන සිහියනව නෑ. අපිට නම් එළියේ දේ තමයි හිත දැනගත්තේ. අර බල්ලාගේ මානසිකත්වයට ගියා නේද? හිතනදේ බාහිරේ තියනවා කියලා විශ්වාස කරලා ඔක කියන ලෝකෙට අහු වෙනවා. කෘතඥන ස්වභාවය ආයතන මුලා. හරි. ඒකේ කෘතඥන ස්වභාවය මිදෙන්න නම් ආයතන පිළිසඳ දකින්න කියන. නේද? තාවකත්වයෙන් සමුදය ධර්මානුපස්සී වෙන්න. මොනවා හරියක් තියනවා නම් ඔකේ සමුදය දකින්න පුරුදු වෙන්න. වර්තමාන ආරමුණේ පච්චුප්පන්න යෝධමන් තත්ත්ව විපස්සති. විදර්ශනය කරන වැඩක් තියෙනවා කරන්න. නිකම් මේක දිහා බලා ඉන්න නෙමෙයි. දැන් බල්ලා වතුරට ඇවිල්ලා බල්ලා දිහා බලා හිටියරම ඇත්තව බෝධ වෙයිද? නෑ නෑ. ඒක කරන්න වැඩක් තියෙනවා. ඔක දැනගත්තේ කොහොමද කියලා හෙව්වොත් විතරයි ඇත්ත. අවබෝධයෙන් කවදින් ඇත්ත දකින්න පුළුවන්. ඒතර බුදුදහම නිකම්ම බලා ඉඳීමක් නෙමෙයි. නිකම්ම සිය පිටකින් ඉන්න එකක් නෙමෙයි. ඊට එතනින් එහාට ගියදයක්. නේද? මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරත. සමුදය හොයා ගන්න තියෙනවා. මොනවම හරි දැනගත්තනම් සමුදය හොයන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. සමුදය දකින්න එකේ වටිනකම මොකද්ද? මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවය. මේ සමුදයේ දෙනකම් ඵලය තියෙනවා. ඔය සමුදයේ දුන්න නැත්තම් ඵලය උපදින්න විදිහක් නැහැ. ඵලය නැති වෙනව නෙවෙයි යා. අපි කියන්න පුරුදු වෙලා තියෙන්නේ මේ තියෙන දේ නැති වෙනවා කියලා. ඒක වෙන කතාවක්. බුදු කෙනෙක් වෙන්නනේ කටුච සම්පන්නව. මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තම් මොහොම වෙන්න බෑ. තේරෙනවද? දෙලුයි tirei තව මොනවා හරි අපි හිතමු උෂ්ණත්වයේ කියලා ওই ටික තියෙනකන් දැල්ල හට ගන්නවා. එකක් හරි නැති වුණා. තියෙන දැල්ල නිවෙනවද දැල්ල හට ගන්නෑ. ඔබ කරුණු දෙකක් එක වගේ පෙන්වනවා. තියෙන දැල්ල නිවෙනවා කියන එක එක කරුණක්. දැල්ලක් හට ගන්න හේතු නැති හින්දා හට ගන්නෑ කියන එක තව එකක්. නිරෝධය. ඇත නැත කියන එක නිරෝධ නෙමෙයි. ඇති වුණා නැති වුණා කියන එක ලෝකෙටයි තිත කතාව. හටගත්ත නැති වුණා කියන එක ලෝකෙටයි තිත කතාව. ඒකට බුදුදහම ඇත කියන දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ, නැත කියන දෘෂ්ටියට අහු වෙන්නේ නැහැ. අත්ති කියන එකට අහු වෙන්නේ නැහැ, නැත්ති කියන එකට අහු වෙන්නේ නැහැ. ඇත නැත. තව ඉදිරියට යන සාස්වත උච්ඡේද කියලා. මම ඉන්නවා කියන එක සාස්වත. මම නැහැ කියන එක උච්ඡේද. අපි කරන්න හදන්නේ ඉන්න මම දිඳන් මම නැති කරන්න. සාස්වතෙන් උච්ඡේදයට පණින්න හදන්න. අමාරුවෙන් භාවනා කරලා 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 මම නැහැ කියන. ඒක බුදුදහම නෙවෙයි. ඇත කියන එක නැත කියන එක පණිනවා. පටිච්ච සමුප්පන්න බව දකින්නම නෙවෙයි. නේ. පටිච්ච සමුප්පන්න බව කියන්නේ මේ ඇතිකල්ලි මේ වෙයි. මම ඉන්නවනම් මෙන්න මේ හේතු හින්දායි මම ඉන්නේ. වතුරේ බල්ලෙක් ඉන්නවනම් මෙන්න මේ හේතු හින්දායි වතුරේ බල්ලා ඉන්නේ. ඔය හේතු එදුන්නේ නැත්තම් හටගන්නේ නැහැ. අන්නවම ධර්මතාවය. ඇත්ත නැත්ත දෙකට අහුන් වෙන්නේ නැතුව සතාගතෝ මජ්ජේන ධම්මං දේසේති. නැදී ධර්මයේ දේශනා කරන කොහොමද මේ ඇතිකල්ලි මේ වේ. මේ නැත්තම් අහු වෙන්න බෑ. කියලා පටිච්ච සමුප්පාදයෙන් දේශනා කරනවා. ඒ පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි ඇත්ත නැත්ත දෙකට අහු නොවෙන්නේ. නැත්තම් දෘෂ්ටිගත වෙන්නේ. හරි. ඒක පටිච්ච සමුප්පන්න බව දකින්න නම් ඵලයක් තියනවා නම් හේතුව අඳුරගන්නම වෙනවා. ඇයි මේ හේතුඵල සම්බන්ධයක් නේ. ඒ නිසා තමයි ඔය සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න කියන්නේ. කය කියලා දෙයක් තියනවා නම් ඔගේ සමුදය හොයාගන්න. මොකද එතකොටයි මේ දෙක අතර සම්බන්ධය දකින්න පුළුවන්. මේ පටිච්ච සමුප්පන්න සම්බන්ධය. සමුදය තියෙනකන් විතරයි ඕක තියෙන්නේ. සමුදය නැත්තම් උපදින්න බෑ. කියන ධර්මකාරී. පැහැදිලිද?
එතකොට ඔන්නෝම ධර්මතාවයක්. එතකොට මේ කායන පස්සනාව ඇයි එකම මාර්ගය කියන්නේ? සමුදේ දකින්න කියන්නේ. ඒ වර්තමානයේ කයක් තියෙනවා ඔගේ සමුදේ දකින්න. ඇත්තත් වෙන්න පුළුවන් බහිද්ද වෙන්න පුළුවන්. මේක ගැටලුවක් නෑ. කරන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙර. ඕක නේද බුද්ධ දේශනාව? එතකොට අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පාදේ. ඔව් පටිච්ච සමුප්පන්න බව. කියන්නේ මේ ඇති කල්හි මේ ඉමස්මෙන් සති ඉදන් හෝති ඉමස්මෙන් අසති ඉදන් නහෝති කියන ධර්මතාවය. හරි. ඒකයි අපට අවබෝධ කරන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවද? කයේ සමුදය බලන්න ඕනේ. හරි. අපි බලමු. ආයෝනිකව කරමු. දැන් තමන්ට කයක් තියෙනවද? තියෙනවා. එහෙනම් මේක විතරවා නේද? දැන් ශරීරේ තියෙනවා. එතකොට ඔන්න අජත්ත කය දැන් තියෙනවා නේද? දැන් ඇත්ත දකින්න නම් මොකද්ද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ? අජත්ත කය මොකක් කරන්න කියලාද? සමුදය ධර්මානුපස්සීව කායස්මින් විහෙරති වෙන්නේ. නේද? අපි මෙච්චර බහිත්ත කයනේ බැලුවේ. අජත්ත කය වල. හරි. දැන් අතීත කයක් ගැන බලලා වැඩකුත් නැහැ. අතීත ගෙවිලා ඉවරනේ. නේද? අනාගත කයක් ගැන බලලා වැඩක් නැහැ. අනාගතේ ඇවිල්ලා නැහැ. එහෙනම් පච්චුප්පන්නය ධම්මං තත්තත්ත විපස්සති නේද? දැන් වර්තමානයේ තියෙන කයේ ඇත්ත හොයමුකෝ බලන්න. දැන් මේ මොහොතේ තියෙන තමන්ගේ ශරීරය නේ. ඔක හටගත්තේ කොහොමද? දැන් ඔන්න එක විදිහක් තමයි ශරීරයේ හැදිලා තියෙන්නේ කෙස්ලෝන් නියදත් අර උදේ භාවනා කරේ. මේවා එකතු වෙලා නේද? දෙතිස් කුණුපයක් තියෙන ඉඳ තමයි කයක් තියෙන්නේ. සමුදයක් බලනවා නේද? දැන් මේ සමුදය බලන්නේ එළියෙන්ද තමන් තුළින්ද? හොඳට හිතලා කියන්න. එළියේ තියෙන ශරීරයේ හැදුනේ කොහොමද කියලානේ කොටස් ටික වෙන් කරලා බලන්න. දැන් මලමිනියක් තියෙනවා කපලා කපලා බලන්න පුළුවන් නේද? කොටස් ටික. තමන් තුළින්ද එළියෙන්ද බැරිද? එළියෙන් වයි බලන්න. කෙස් ටික වෙන් කරලා ගන්න පුළුවන්. තමන් තුළින්ද එළියෙන්ද බලන්නේ? ශරීරේ හැදුන හැටි. තමන් තුළින් කියලා හිතුරට ඔය බලලා තියෙන එළිය. තියෙන ශරීරය. නේ? තියෙන ශරීරේ හැදිච්ච හැටි නේද බලන්නේ? තියෙන ශරීරේ ඈ සමුදය තමයි සමුදය බලලා තියෙන හැබැයි එළිය. කෙස්ලොමියෙන්දත් හින්දා තමයි ශරීරය හැදුවේ. හ්ම්? තමක් නැහැ. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකත් බුදුහතර බලන්න කියනවා නේද? දැන් එතනින් ඇත්ත අවබෝධ වෙයිද? කෙස්ලොමියෙන්දත් නිසායි ශරීරය හැටගත්තේ දැන්. කෙස්ලොමියෙන්දත් කියන්නේ මොනවද? දැන් ඒවා තියෙන දේවල් විදිහට නේද අපි ගත්තේ. ඒක එළියේ තියෙන දේවල් ලෝව. නේද? ඒක හේතු ටිකක් එළියේ තියෙනවා ඵලයක් එළියේ තියෙන අල්ලන්න පුළුවන් දේවල් තව එළියට ගිහින්. ඇයිද එහෙම කියනවා? නේ හේතු ටිකක් අල්ලන්න පුළුවන් ඵලයක් අල්ලන්න පුළුවන්. එතකොට එළියේද Taman තුල? එළියේ. නේද? දැන් ඉතින් ඕක මදි. ඊළඟට කොහේනවා කෙස්ලම් නේදත් හදුනේ කොහොමද? මොනවද හදන්නේ? සතර මහා දාස. හෑ පඨවිය පොතේජෝ ආයෝ කියනවා. දැන් මේ පඨවිය තියෙන්නේ Taman තුලද එළියේද? එළියේ. අපි අජත්ත කිව්වට දැන් තියෙන ශරීරයක් හැදිච්ච හැටි නෙමෙයි බලන්නේ. නේද? හිතට බාහිරෙන් අත්දකින්න පුළුවන් පඨවියක් ගැන නේද ඔය කතා කරන්නේ? පඨවිය පොතේජෝ එතකොට එතනත් සමුදයක් බලනවා හැබැයි තාමත් එළියෙන් හොයන්නේ. තියෙන දෙයක.
හරි.
ඔක සමහර විට දැන්න පැහැදිලි නැතුව ඇති. ඔය ඉතුරු ටිකක් තේරෙනකොට තමයි ඔය ඔක පැහැදිලි වෙන්නේ.
දැන් ඔන්න මම පරීක්ෂණේ කියනවා. දැන් ආර්ය පරීක්ෂණේ අපි පටන් ගමු. දැන් ඔය කතා ටික මේ මුස්ලිම් කෙනෙක්ගෙන් අහුවත් කියන්න. දහමක් අහලා නැති කෙනෙක්ගෙන් අහුවොත් ශාරීරිය හැදිලා තියෙන කේස්ලම් මේ තත්ත්වෙින් ඕක කියන්නේ. නේද? ඒවත් හැදිලා තියෙන්නේ යා මේ වචන ටික දන්නේ නැති වෙන්න පුළුවන්. අපි හිතමු මේ කුඩා කෑලි වලින් නේද ඕක හැදිලා තියෙන්නේ. පරමාණු වලින් හරි රයිල වලින් හරි නේද? නේද? ඒ වගේ ඕක කියන්නේ. මේ වෙනස් අදහස එකයි. කුඩාම කොටස් එකතු වෙලා ඕක හැදිලා තියෙන්නේ. නේද? දැන් අපි සෝවන් වෙනවා නම් ඒකවත් සෝවන් වෙනවා. අපිට කලින් විද්‍යාඥයෝ ටික සෝවන් වෙනවා. නේද? අපි දැන් තව ටිකක් ඔක පොයලා බලමු. ඈ? අන්න දැන් මේ විදිහට බලන්නකෝ. දැන් බුදුරජාණන් වහන්සේ කිව්වා අතීතේ හොයලා වැඩන්නේ අතීතෙ ගිහිල්ලා. අනාගතේ හොයලා වැඩන්නේ අනාගතේ ඇවිල්ලා නැහැ. වර්තමානයේ ධර්මතාවය තියෙනවා. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත්ව විකස්සති. ඈ ධර්මතාවයට දාමු. දැන් තමන්ගේ ශරීරය. දැන් මේ මොහොතේ ශරීරයේ මොන වගේද තියෙන්නේ? මොන ඉරියව්වද? වාඩි වෙලා ඉන්න ඉරියව්වක නේද? හොඳටම විශ්වාසයි නේද? තමන් දන්නේ මේ තමන්ගේ පරික්ෂණය තමන්ගේ ශරීරය මාව නෙමෙයි මාව බයිතනේ තමන්ගේ ශරීරය ගැන දැන් මේ පරික්ෂණය කරන්න මේ මොහොතේ මගේ ශරීරයේ තියෙන්නේ කොහොමද වෙන වාඩිලා තියෙන ඉරියව්වේ තියෙන ශරීරයක් තියෙනවා නේද මම හැමෝම වන්දිහානේ බලා ඉන්නේ ඔබල වන්දිහානේ බලා ඉන්නේ ওই ශරීරයේ ඇහැට පෙනුනද දැන් තමන්ගේ ශරීරයේ නැහැ මේ මොහොතේ ඇහැට පෙනුන්නේ නැහැ නේ මන් දිහා බලාගෙනනේ කිව්වේ වාඩිලා ඉන්න හරි කියලා නෑ එහෙම දැකලාද කිව්වේ
නෑ
එහෙනම් ඔය ශරීරේ තියනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද කියන්න බලන්න අද්දට නොවනින් හොය එහෙම දැකලා නම් නෙවෙයි නේද කණෙන් ඇහිලාද නෑ නාසයක දැනුණාද දිවට දැනුණාද කාය ආයතනයයි මන ආයතනයයි මන ආයතනේ විතරක් කියන්නේ එපා. එහෙනම් කියන්න පුළුවන් නිදාගෙන ඉන්න ශරීරය කියලා. ඒ එහෙම කිව්වේ නැහැ. කයන පාද දැන්නා කියලා. ඒ හිතගෙන ඉන්න ශරීරය කියලා කිව්වේ නැහැ. නේ මන ආයතනේ නවන එකක් හද තැන්නේ. ඒක මන ආයතනේ විතරක් නෙමෙයි. නේද? කාය ස්පර්ශත් උදව් වෙලා තියෙනවා නේ. වාඩිලා ඉන්නවා කියලා දැනගන්න. එතකොට කාය ආයතනයයි මන ආයතනයයි. පැහැදිලි නේද? ඔය ආයතන දෙකෙන් නේද ඔක් කියලා තියෙන්නේ. දැන් මේ මොහොතේ මගේ ශරීරය මෙහෙම තියනවා කියලා කියලා තියෙන්නේ කාය ආයතනයයි මන ආයතනයයි. දැන් පිටතට ගන්න. කාය ආයතනෙන් මොකුත් දැනුන්නේ නැත්නම් දැන් ශරීරයේ තියෙන ඉරියව්ව කියන්න පුළුවන්. මොකද දැනුනේ නැත්නම් ඉන්නේ මොන ඉරියව්වේද කියලා කියන්න පුළුවන්ද? නැහැ. එහෙනම් දැනিলা තියෙනවා නේද? කාය ආයතනේ උදව් වෙලා තියෙනවා. හරි. කාය ආයතනේ මන ආයතන. ඊළඟට දැන් ආයතන දෙක අඳුරගත්තට පස්සේ මොකක්ද කරන්න වැඩි? ආයතන පිරිසිඳ දකිනවා. ආයතන කෘත්‍ය අඳුර ගන්නවා. එයාට කරන්න පුළුවන් මොකක්ද? කාය ආයතනෙට කරන්න පුළුවන් කෘත්‍ය මොකක්ද? දැනෙනවා කියන එක මුත කියන එක නේද කායයෙන් දිට්ඨ සුඛංක විඤ්ඤාත හතරෙන් කායයෙන්ට පුළුවන් මොකද්ද එක රටයි පුළුවන් මුත කියන එක මුත කියන්නේ දැනීම නේද දැනීම කියන්නේ කායද වාඩිලා ඉන්න කායද නෑ දැනීමක් විතර ස්පර්ශයක් විතර නේ දැනීමක් දැන් මම තව විදිහකට ගත්තොත් මට තේරෙනවා අඩු හින්දා දැන් මේ මොහොතේ දැනෙන තැන් ටිකක් තියෙනවා හැමතැනම දැනෙන්නේ නැහැ හොඳට දැනෙන තැන ටිකක් තියෙනවා නේද? අවධානය යොමු කළොත් නේද? ඔය දැනෙන තැන් ටික අපි නිකන් හිතන්න කොලේ එක ලකුණු කරගන්න. හරි. දැනෙන තැන් ටික විතරක් අපි ලකුණු කරනවා. දැන් ඔකට ශරීරයක් තියන්න පුළුවන්. සිත් ටිකක් විතරක් තියෙන්නේ. එහෙනම් කායයතනින්ද ශරීරය දීලා තියෙන්නේ? නෑ, කායයතනේ දැනීම් ටිකක් විතරයි දීලා තියෙන්නේ. කවුද ශරීරයේ හැදුවේ? මනසනේ. දැනෙන දේවල් ගැන කල්පනා කරන්න ගිහින් නේද? ඔහොම දැනෙන්නේ මේ මෙහෙම තියෙන ශරීරයක කියලා කිව්වේ. අපි හිතන්න පුළුවන්. අපි මෙච්චර කල් හිතලා තියෙන්නේ කයෙන් තමයි දැනෙන්නේ. ඒක කයෙන් දැනෙන්නේ ශරීරේ නෙමෙයි. දැනෙන දේවල් ගැන කල්පනා කරලා යොහොම දැනෙන්නේ ශරීරය කියලා කිව්වේ. නේද? ඔය සද්දේ හේනෙක්ගේ ඔය සද්දේ බල්ලෙක්ගේ කිව්වාගේ කොහොමද දැනෙන්නේ ශරීරයෙන් කියලා තියෙන්නේ කවුද? මනස. මෙයා නැත්තම් අර තිත් ටික තමයි දැන් ශරීරය වෙන්නේ. දැනුණ තැන් ටික. හැමතැනම දැනෙන්නේ නැහැ නේ සති. ඒ හිතෙන් දෙන්න පු ශරීරේ කැලිය අඩුද? අද අපූර්ණ රණියක් නේද තියෙන්නේ. එහෙනම් මේක මනසෙන් දෙන්න පු එකක් නැයිද? මනස දැනගෙන අපි යතන සිහින වල නැති හින්දා නේද අල්ලන්න පුළුවන් කය එළියෙන් තිබ්බේ. හිතෙන් හද මන ධර්ම මනෝ විඥාන කියන සිද්ධිය නොදන්න කමට. ධර්ම කියන්නේ හිතෙන් හදපුවනේ. මනෝමය කියලා පෙන්නුවානේ නේද? මනසෙන් හදපුදේ මනෙන් දැනගෙන ඒ බව නොදන්න කමට එළියේ තියෙන කයක් සකස් කරනවා. ඒක බාහාර දෘෂ්ටිගත වෙලා ඒක ඇත්ත කියලා දෘෂ්ටිගත වෙනවා. මේකට කියන උපාදාන කරලා තියෙනවා. දැන් මොකද හිතන්නේ? අර වර්තමානයේ පරික්ෂණය කරේ. බුදුහාමුදුරුවෝ කියපු විදියට. සමුදය ධර්මානුපස්සීවා කායස්මින් මේකනේ. කය තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතනදීද? කායයතනේ මොන ආයතනේ? කායයතනට පුළුවන් ද කයක් දෙන්න ශරීරයක් දෙන්න බෑ. එයාට පුළුවන් දැනීමක් දෙන්න විතර. ඔය දැනගත්තු කය හදලා තියෙන්නේ මනස. මනසෙන් හදපු ඒවා හිත ඇතුලේ නේ කොහොමද එළිය අල්ලන්න පුළුවන් එකක් වෙයි. ඒ අතන අවිද්‍යාවෙන් එළිය තියපු හිඳ. වතුරේ බල්ලේ හදපු හිඳ. ආයතන මුලාවට. නේද? වතුරට එවිලා අර බල්ලා වතුරේ ඉන්නවා කියපුවා වගේ වැඩක් අපි කරපු හිඳ තමයි මේ මොහොතේ ශරීරයක් හදලා උපාදාන කරලා තියෙන්නේ. සිද්ද වුනේ කාය ආයතනෙ මොනක් දැනුණා? මන ආයතනෙ ගැන කල්පනා කරනවා. කල්පනා කරනකොට තමයි ශරීරයක් හැදිලා තියෙන්නේ. කල්පනා කරනකොට හැදපුවා හිත ඇතුලේ එකක්. අර පටවිය ආපෝ තේජෝ වයින් හැදෙන්න පුළුවන්. හිතේ හැදෙන්නේ. රූපයක් කරලා උපාදාන කරලා නේද ඒ ටික අපි දාගෙන තියෙන්නේ. පැහැදිලිද මේ කියන ධර්මතාවය? ටිකක් හිතන්න අමාරුයි ඒ වුණාට ඒක තමයි ඇත්ත වෙන්න ඕන නේද? දැන් ඔය ඇත්ත පෙන්නකොට එන්නේ සමුදය යෙදුනොත් ඵලය තියෙනවා. ආයතන මුලාව යෙදුනොත් ශරීරය තියෙනවා. එළි අල්ලන්න පුළුවන්. ආයතන මුලාව යෙදුනේ නැත්තම් බාහිර රූපේ මේ අල්ලන්න පුළුවන් එක පැනවෙයිද? නෑ. හිතෙන් අදපු දෙය හිත දැනගත්තා කියලා නුවණක් එක. නේ? එතකොට අර ශරීරයට මොකද වෙන්නේ? උපද්දයිද උපද්දන එකක්ද? උපද්දන්නේ. මොඩකම තියෙනකම් වතුරේ බලලා උපද්දනවා. මොඩකම නැති වෙනකොට වතුරේ බලලා නැති වෙනවද උපදින්නේ? ඉන්න බලලා නැති වෙනවද? මොඩකමට උපද්දන්නේ තියෙනවා. නේද? ඒකයි. තියුණ එක නැති වෙනවා නෙවෙයි.
ඇති වුණා නම් ඇති වෙන්නේ සමුදේ හේතුමයි. හරි. දෙට ඉන්න බලලා නැහැ කිව්වත් ඌ කොහට හරි ගිහිල්ලා යනවා. මම නැත කියලා එකෙත් ඇත කියලා එක හැංගිලා තියෙනවා. ඉපදුම් නැත්තම් අපිට කතා කරන්න පුළුවන්ද? නැදර මේ නිරෝධක. වෙර මෙන්න මේ නිරෝධය තමයි සාක්ෂාත් කරගන්න. සාක්ෂාත් කියන්නේ අවබෝධ වෙන එක, දකින්න. සමුදය දැකීම තුල අවබෝධ වෙන්නේ නිරෝධය. මේ ඇතිකල් මේ වේයෝ ඒව නැත්තම් ඕක වෙන්න බෑ කියලා ගොනක්. නිරෝධේ ඥානය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං. ඔය තුන ආවොත් විතරයි දැන් මාර්ගයේ ඉපදින්නේ නේද? මාර්ගේ ඥාන. ඔය හතර ආවොත් සම්මාදිට්ඨිය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මාර්ගේ ඥානාය මුච්චති සම්මාදිට්ඨිය. ඕක නැත්තම් සම්මාදිට්ඨිය නෑ. ඒ කියන්නේ මේ ශාසනේ නෙමෙයි. බුද්ධ ශාසනේ නෙමෙයි. භාවනා කරන්න පුළුවන්. රමයා කරන්න පුළුවන්. හැබැයි අන්නේ සාසන වල. දහමක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි ඒකයි මේෂන සම්පත්තිය වටිනාකම. හරි. බුදු කෙනෙකුට විතරයි යෝග පෙන්නලා දෙන්න. වෙන කිසිම කෙනෙකුට මේ හැම ධර්මතාවයක් එන්නලා දෙන්න බැහැ. ඇති වෙලා නැති වෙන එක කියන අය ඕන තරම් ඉන්නවා. මේ ශරීරය වෙනස් වෙනවා කියන එක තේරුම් ගන්න බැරි දෙයක්ද? පොඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. වයසට යනකොට මෙහෙම නෙමෙයි. ඔබ මුස්ලිම් කෙනෙක්ගෙන් අහලා බලන්න. නැහැ කියයි දෙන්නේ. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔබ කියා දෙන්න. එහෙම නැත්නම් පෙර නොඇසුරු දහමක් කියා දෙන්න. නම් චක්කප්පවත්තන සූත්‍රයේ තියෙන පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු පෙර නොඇසු විරු ධර්මතාවයක් නේද? කවුද මිනිස්සෙක් විසින් දෙවියෙක් විසින් මාරයෙක් විසින් රත්නෙක් විසින් කිසියම් කෙනෙක් විසින් නොඇසු විරු ධර්මතාවයක් මේ අවබෝධය චතුරාර්ය සත්‍ය. දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං මග්ගේ ඥානං. එතකොට වර්තමානයේ විදර්ශනය කරන්නේ මොනෝයේ ධර්මතාවය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය. නැත්තම් පටිච්ච සමුප්පාදේ දකින්නේ නැහැ. දැන් තේනවාද අපි කායනුපස්සනාව වැදුවේ දැන්. සමුදය ධර්මානුපස්සීවා කායස්මින් නිය. ඒකට මේ වර්තමානයේ තියෙන අජ්ජත් කයත් අපිට සමුදය බලන්න පුළුවන්. බහිද්ද කයත් සමුදය බලන්න පුළුවන්. අපර බහිත කය කියන්නේ මොනවා? මනුෂ්‍ය ශරීර ටික දැම්මත් ඕකමයි. මේ මෙතන ඉන්නා නේද? කයවල් ගොඩක් තියෙනවා නේද? දැන් බලන්න ඒකට විදර්ශනය කරන්න. කොහොමද ඒක තියෙනවා කියලා දැනගත්තා. ඇහෙන් දැකලා නේද? කී දෙනෙක් ඉන්නවද කියලා ගණින්න කිව්වොත් ඇහෙන් බල බලා නේද ගණින්නේ? එතකොට මොන ආයතනද? චක්කායතනයයි මන ආයතනයයි. චක්කායතනයට පුළුවන් මොකද්ද? කැමරාවෙන් ෆොටෝ එකක් ගන්න. ඔච්චරයි චක්කායතනය. නේද? ෆොටෝ එකේ තියෙනවා නිකන් මිනිස්සු වගේ හැඩ ටිකක්. නේද? බල්ලාගත්තු ෆොටෝ එකේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. අතුරට ඊළඟට. අපි ගත්තු ෆොටෝ එකේ නිකන් මිනිස්සු වගේ හැඩ ටිකක් තියෙනවා. ඔක ඇහැට කරන්න පුළුවන් ඔච්චරයි. නේද? මම කැමරාවට ෆොටෝ ගන්න පුළුවන් වුණාට ගත්තේ මොන ෆොටෝ එකද කියලා කියන්න පුළුවන්ද? බැහැ. ඒ වගේ ඇහැට මේ වර්ණ සටහන් අරන් දුන්නට වර්ණ සටහන මොකක්ද කියලා දැනගන්න ඇහැට බැහැ. ඇහි කෘත්‍ය දකින්න එක විතරයි. වර්ණ සටහන දකින්න එක විතරයි. හරි. ඉතුරු වැඩේ කරන්නේ කවුද? මනස. ආතනෙක් කෙනෙක් ඉන්නවා කියන්නේ කවුද? මනාය. නේද? එතකොට ඇහෙන් හදලා දුන්න ප්‍රතිබිම්බේ දිහා බලාගෙන මනස කල්පනා. ආ, ඔහම ඉන්නේ නම් මිනිස්සේ. පිරිමි කෙනෙක් හරි ගෑනු කෙනෙක් හරි කියලා කියනවා නේද? හරියට දැන් බල්ලා වතුරට ගිහලා ඇහෙන් හදපු රූපේ දිහා බලාගෙන කල්පනා. ඔහම ඉන්නේ නම් බල්ලෙක්.
අපි කියනවා ඔහොම ඉන්නේ නම් මනුස්සයෙක්. ඊළඟට එයා ඉන්නේ බාහිරේ. බල්ලා කියනවා ඒ බල්ලා ඉන්නේ වතුරේ. අපි කියනවා ඔය දැනගත්තු මනුස්සයා අන්නාරේ. ඒ දෙකම එකයි නේද? ආයතන මුලාව. මනසේ කෘත්‍ය අඳුරගත්තේ නැහැ. මන ධම්ම මනෝ විඥාන කියන සිද්ධිය අඳුරගත්තේ නැහැ. ධම්ම කියන්නේ එළිය තියෙන ඒවාද හිතෙන් හදන ඒවා. හිතෙන් හදන ඒවා. මනෙන් හදපු දෙයක් නෙමෙයි මේ මනස දැනගත්තේ. නේද? එහෙනම් අන්න සමුදය ධර්මානුපස්සී වෙනකොට දැන් බහිද්ද රූපෙත් සමුදය ධර්මානුපස්සී වෙනවා නා ආයතන. චක්කායතනේ මන ආයතන. චක්කායතනේට රූප අරන් දෙන්න බැහැ. ඒක පුළුවන් වර්ණ හටන දෙන එක විතරයි. මන ආයතනේ මේ රූප ටික සරස්කේ. ඒ මන දැන් හඳපු එක කොහොමද එළිය තියෙන්නේ? අපේ මෝඩකමට එළිය දීපගනේ. ඒක. අන්න ඒකට කියනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව තියෙනකන් සකස් කරනවා. දැන් මේ වෙලාවේ සකස් කළේ එළිය තියෙන රූප. හිතෙන් හඳපු දෙය හිත දැනගෙන අවිද්‍යාවෙන් හිතුවා ඔය එළිය තියෙන රූපය. නේද? ඒක. අවිද්‍යාව දුරුණ මනසත් ඔය වැඩේ කරයිද? අපි කළා නෑ. අන්න නිරෝධේ ඥානයි. අපේ මෝඩකමට ඔහොම වුණාට නැත්ත ඇති හැටි දැක්ක මනසට ඔවා උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධේ ඥානයි. තාම නිරෝධ කරලා නිවේයි එනට නොගෙන තියෙන කෙනාට නිරෝධේ ඥානය ගන්න පුළුවන් සමුදය දැකීම තුළ. නෑතිකල් හිමේ වෙහිමේ නැත්තම් ඔහොම වෙන්න බෑ. ඒක ආවොත් තමයි සම්මා දිට්ඨිය ඇති වෙන්නේ. එදී රූප පැනෙවන රූප උපාදාන සම්පේ දුකයි. ලෝක පැනේ ව්‍යායතන මුලාවෙන් නේද සමුදය දකින අවිද්‍යාව මතයි ඕක පැනේ. අවිද්‍යාව තියෙනකන් ඕක තියෙන අවිද්‍යාව නැත්නම් ඕක උපදින්න බෑ. කියලා නුව නැහැ. එහෙනම් ওই ධර්මතාවය හිතට පෙන්නලා දීම නේද මාර්ගය. ලෝකයෙන් ඈතර වෙන අවිද්‍යාවෙන් සකස් කරන ලෝකයෙන් ඈතර වෙන මාර්ගය වෙන්නේ ඇත්ත දෙන්නම දෙන්න. මධ්‍යේ ඥාන. දුක්ඛේ ඥාන, සමුදය ඥාන, නිරෝධේ ඥාන, මධ්‍යේ ඥාන හැම විච්ඡේ සම්මාදිට්ඨි. ඒකයි ලෝකයෙන් ඈතර වෙන සම්මාදිට්ඨි නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා තෝකට කියනවා. හරි. ඔන්න මේ සම්මාදිට්ඨිය ඇති කරගන්න තමයි අපි දහමක් නුවණින් විමසන්න ඕන. ෂණ සම්පත්‍ති වටිනකම ඕක. සංඥා සම්පත්තියෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනෙ මොකක්ද? සම්මාදිට්ඨිය දියුණුත් විතරයි මතක තියාගන්න ආරෂ්ඨාංගික මාර්ගය තියෙන්නේ. ඒ මාර්ගය පටන් ගන්න සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය වැරදුනොත් මහත්කම වැරදුනොත් මේ ඒක ඔය මාර්ගය තියෙන්නේ බුද්ධ ශාසනයක විතරයි. සම්මේ ශාසනවල නැහැ. එහෙම සිංහනාදයක් බුදු කෙනෙක් කරන්න. හරි. ତତ ලෝකෙන් ඈතර වෙන්න නම් ඔන්න ඔය ඥානය ඇති කරගන්න වෙනවා. මේ වගේ අපිට හිතලා ගන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ ධර්ම කියලා තියෙන හින්ද තේරුම් ගන්න පුළුවන් දේවල්. ඒ නිසා තමයි අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව වෙන්නේ. අන්නේ ශාස්ත්‍රු කෙනෙකුට මේක කියන්න බෑ. බුදු කෙනෙකුට විතරයි මේ ධර්ම පෙන්වන්න පුළුවන්. ලෝකයේ ලෝක සමුදය නිරෝධය මාර්ගයේ තමන් තුලාගේ කියලා පෙන්වන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. ඒ ධර්ම යන්තම් හරි දකිනකොට අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාව වෙනවා. සද්ධානුසාරි වෙන විදිහක් නැහැ. වචන පාඩම් කරලා සද්ධානුසාරි වෙන්න බෑ. අර්ථය දකින්න. ඒ ශ්‍රද්ධාව ටිකක් ඕකේ යෙදෙනකොට කවදාහරි ධර්මානුසාරී වෙයි. ඒක ධර්මතාවය. බුදුහාමුදුරුවෝ කියන දේ නෙමෙයි. අපේ ලෝකේ තියෙන ධර්මතාවය. ඒ ඇත්ත. ඒ ඉපස්සේ කරේන්න බලන්න කියලා දෙන්නන්න පුළුවන් ඇත්ත. එහෙම කෙනා බුදුරජාණන් වහන්සේ සහතිකයක් දෙනවා සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ කියලා. සෝවාන් වෙන්නේ නැතුව මැරෙන්නේ නැහැ. සෝවාන් නොවුනත් කමන්නේ අඩු ගානේ සද්ධානුසාරී හරි ධම්මානුසාරී හරි වෙන හැබැයි කඩුවණකින් වෙන්න ඕන එක නිකන් හිතාගත්තට හරියන්නේ නෑ නේද අපි ගොඩක් ඉන්නේ සෝවාන් වුණ මම සෝවාන් වුණා අක්කයි දෙකියේ එහෙම කියාගෙන සෝවාන් වුණා කියනවා ඉතින් ඒවා බුද්ධ ශාසනේ ඉවර නෙමෙයි අන්නේ ශාසනවල ඒවා තේරුම් ගන්නවා මේ තේරුම් ගන්නේ ධර්ම දකිනකොට ඒක ධර්ම දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදය දකිනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා එහෙම නැත්නම් ධර්මයක් දැක්කා ඉන්නේ නැහැ කොච්චර දැනුම ගොඩ ගැහුවත් ධර්ම දැක්කා වෙන්නේ නැහැ අපෙන් තාරේ නැත්නම් පැහැදිලිද මේ කියන්නේ ධර්ම ඉගෙන ගන්න එපා කියන එක නෙමෙයි. හැබැයි ඉගෙන ගත්තට නුවණින් හෙව්වේ නැත්නම් ධර්මේ ප්‍රයෝජනය ගන්න නැහැ. තව භාෂාවක් ඉගෙන ගන්නවා විතරයි, වචන ටිකක් ඉගෙන ගන්නවා විතරයි. අපිට ඕන නම් චීන භාෂාව ඉගෙන ගන්න පුළුවන්. ජපන් භාෂාව ඉගෙන ගන්න පුළුවන්. මතක තියෙනකම් කතා කරන්න පුළුවන්. විහිිතා මතකවල දෙයක් නැහැ. පාඩම් කරගෙන මතක තියෙනකම් ඕක කියලා ඉන්න පුළුවන්. හා පාඩම් කරගෙන උරුකී කියලා ඉන්න පුළුවන් මේවා මෙච්චරයි මේවා මෙච්චරයි මේවා මෙච්චරයි මේ දකින්නකදී දැක්ම කියන්නේ දැනුම නෙවෙයි මේ දෙකේ ලොකු වෙනසක් තියෙනවා දැනුම තියෙන්නේ පුද්ගලයාට දන්න කෙනා මම දන්නවා ඔයගලන්ට දැක්ම තියෙන්නේ මම අයින් කරගන්න දන්නම අයින් වෙනවා යවෝ දෙතුල දැක්ම මෙතෙන් පය තියෙනවා තත් මේ අභිධර්මයක් තියෙන්නේ අභිධර්ම ಜಾති හතරයි කියන්නේ නේද මූලික ඒවා නේද රූප චිත්ත චෛතසික නිබ්බාන ඒ සංකත ඒවා මොනවාද අසංකත මොනවාද රූප චිත්ත චෛතසික සංකතයි නිබ්බාන අසංකතයයි සංකතයයි අසංකතයයි හේතුන්ගෙන් හටගන්න නේද ප්‍රත්‍ය හේතුපත්ති නිසා හටගන්න එහෙනම් ඒකට සමුදයක් තියනවද නැද්ද තියෙනවා ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සමුදේ ධර්මානුපස්සී වෙන්න කියලා. රූපයක් තියෙනවා නම් සමුදේ දකින්න. එතකොට අවබෝධ වෙන්නේ ඔපක් පටිච්ච සමුප්පන්නයි. මේ ඇතිකල්හි මේ වේ කියන ධර්මතාවයට යටත්. අපට නොපෙනෙන පැත්ත තමයි ඒකත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා තමයි අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවායි. ඇසට අවිද්‍යාවපත් රූපෙට අවිද්‍යාවපත් අජත්තායතන වල අවිද්‍යාවපත් ගයිද්දායතන වල අවිද්‍යාවපත් නේ අදහමේ තියෙනවා පිළිගන්න කැමතිමත් නැති වුණත් එහෙම තියෙනවා හෑ ඒක විතර කරන්නේ ඒ ටිකක් තවත් දැනගන්න අහලා නැද්ද අවිද්‍යා ප්‍රත්‍ය කියලා? ඇහැට අජ්‍යත් ආයතන වලට ප්‍රත්‍ය මොනවද? අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා අහලා නැද්ද? අහලා තියෙනවා. අහලා තිබුණාට උරුතුනේ එච්චර වැටිලා නැහැ ඒකයි ප්‍රශ්නේ. ඈ? ඔව්. අවිද්‍යා සූත්‍ර. තියෙනවා සූත්‍ර. ඔව්. එකයි දහම එක තැනකින්ම බලන්න බෑ මේව හැම තැනටම ගැලපෙන්නේ නැහැ. අජත්ත ආයතනත් අවිද්‍යාවපත්යෙන් බහිද්දායතන අවිද්‍යාවපත්යෙන්. ඔය ටික තේරුම් ගන්න නැතුව අර දික්ක සුත මුත විඤ්ඤාත කියන එක තේරුම් ගන්න බෑ. ඇයි අපි දික්ක නිසා හැකුත් පනවනවා බාහිර රූපත් පනවනවා. සුත්ත නිසා කනකුත් පනවනවා බාහිර සද්දත් පනවනවා
ඒ පනවනවා කියලා පිට නුවණක් නැහැ.
ඒක තායි කරලා. හරියට අර බල්ලා වතුරට ඇවිලා බාහිර බල්ලෙක් පැනෙවුවා වගේ. දැකීම නිසා එළිය රූපය මනෝ. දැකීම දැකීමක් බව දන්නේ නැහැ. ඇහි කෘත්‍ය දැකීම විතරයි කියන කතාව දන්නේ නැහැ. තියෙන අය කාලකාරාම සූත්‍රයේ ඊළඟට ඔය බාහ්‍ය සූත්‍රය දිත්තේ දිට්ඨම සම්බවිස්සති කියලා කියන බාහ්‍ය සූත්‍රය ළඟට මාළුන් කැපුත්ත සූත්‍රය හරි වැදගත් එකක්. මේක කියන දිත්තේ දිට්ඨම සමහරට මගේ පොතේ ඇති මාළුන් කැපුත්ත සූත්‍රය නමේ හරි 10යි හරි නම්බරනේ නමේ 10යි දෙකම තුනද 10 විතර තුන. ගොඩේ හරිනම් වැඩක් නැහැ. ඒ කියන්නේ මේ දහම දැකලා ඔබ කියපුවොත් තේරුණිය. නැත්නම් තවත් එකෙන් දැනුමක් එකතු කරගන්න.
ඉතින් අපි මේ මත බැලුවොත් ඒක බාහිර බාහිර රූපේ නැහැ කියන දකින්න.
දැන් මම ප්‍රශ්න කරන්නම්. දැන් කය අධ්‍යත්ත කිව්වට දැන් මෙහෙම බැලුවොත් තමන්ගේ අත දිහා අධ්‍යත්තද බාහිරද? ඇහැට සාපේක්ෂව නම් එළියේ තියෙන්නේ නේද? ඇහෙන් දකින්නේ ඔක්කොම එළියේ දේ. ඇහැ අධ්‍යත්තයි රූප බහිද්දයි නේද? අර ඇහෙන් දැනගන්න අත බහිද්ද වෙන්නේ නැහැ. ඇහැනේ අධ්‍යත්ත. අත බහිද්ද. මොකද ප්‍රශ්නයක් තියෙනවා නේද? අත කොහොමද? තව කෙනෙක්ගේ අතක් දැක්කොත් ඒක බහිද්ද. අපේ අත දැක්කොත් මේ බහිද්ද අතක් දමගේ කියලා තියන්නේ ඇයි? මෙච්චර කල් අජ්‍යත්ත කියලා හිතාගෙන ඉති. ඔය නුවණ එනකොට තමයි අජ්‍යත්ත බහිද්දවා කාය කන්නපස් විදියට පිරෙන්න පුළුවන්. අපි මේ අජ්‍යත්ත බහිද්ද කියලා බෙදාගෙන තියෙන්නේ මෝඩකමට පැනෙවුවට පස්සේ. එළිය තියෙන දෙයක් කළාට පස්සේ ආ මගේ ශරීරය අජ්‍යත්තයි ඉතුරු ටික බහිද්ද. ඔතන මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. සමුදය වරද්ද ගත්තොත් වය වරදිනවා. මුල වරද්ද ගත්තොත් එතනින් එහාට යන කොහොම වෙරදී. අපි සමුදය අමතක කරන තමයි වය ගැන කතා කරන්නේ. ඇයි වය කියලා කියන්නේ මොකද්ද? නැති වෙලා යන එක. එතනට එකට පණිනවා කියන එක තේින්නේ. ඇයි ලෝකෙට අයිති සමුදය වයේ තමයි අපි මෙච්චර කල් ඉඳලා තියෙන්නේ.
දර්ශන භූමියටපත් වුණාට පස්සේ වය ධර්මයන් පස්සේ
ඒක ගැඹුරු.
નિરાයන්යෙන් සිටේ හටගන්න.
එතකොට වය කියන්නේ Nirodheට. මේ ඇතිකල්හි මේ වේ කියන සමුදයයි මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන Nirodheය.
ඉතින් මතය මේ සමාධිත්‍යපත් වීම ප්‍රමාණවත් එතනින් එහාට මාර්ගය වැඩි කියන යෑමට.
ඔව්. ඒ නිසා තමයි මරෙන්න කලින් සෝවන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සාතිකයක් දීලා තියෙනවා. මාර්ගය වැඩෙනවා. හැබැයි සම්මාදිට්ඨිය වැරදුනොත් අර අංගෙන් කිරි දෝනවා වගේ තමයි කොහොමද දීලා
තියෙන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා වෙන්නේ මේ සම්දේ වයිදවන් පස්සේ දෙකක් පස්සේ ආයි සම්දේ වයිදවන් කියන අධ්‍යාත්ම බාහිර දෙකේම නැවත තායි බලන්නේ.
ඒ දෙකේම නැවතත් බලන්න නෙමෙයි. අජ්ජත්තයකෙත් සමුදය බලන්න වය බලන්න සමුදය වය ධම්මාන පස්සේ බහිද්ද රූපෙත් සමුදය බලන්න සමුදය වය ධම්මාන පස්සේ අජ්ජත්ත බහිද්ද දෙකේම නෙමෙයි අජ්ජත්ත බහිද්ද කියන එක එකයි. ඒකෙත් සමුදය ධම්මාන පස්සේ වෙන්න වය ධම්මාන පස්සේ වෙන්න සමුදය වය ධම්මාන පස්සේ ඒ සමුදේ වැරීම තුල තමයි භාවනාව පටන් ගන්න. කරන්න ඕනේ වැඩේ පටන් ගන්න. එතකොට දැන් ওই දෙක එකට බලන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් වෙනවා මේ සමුදේ වෙයි. නැත්නම් අජ්‍යත්ත පහිත එකට බලන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් එනවා. ඔබට උත්තර එනවා මේ ලෝකෝත්තර දර්ශනය තුල. දැන් අපි මුලින් පටන් ගන්නකොට අජ්‍යත්ත කයකුත් තියෙනවා බහිත රූපත් තියෙනවා නේද? දැන් අර ඇයිදී ගස් තියෙනවා. ඒ බහිත රූපනේ. එතකොට ඒක බහිත අපේ ශරීරයේ අජ්‍යත්ත. නේද? දැන් අජ්‍යත්ත බහිත හරි සාපේක්ෂකයි නේද? දැන් මම තව උදාහරණයක් ගන්න එතකොට තේරෙයි. දැන් මේ ශාලාව අපිට මෙතන තියෙන්නේ. නේද? ගෙදර තියෙන්නේ බාහිරේ. නේද? ශාලාව මෙතන, ගෙදර අතන. අපි ගෙදර ගියොත් එහෙම. ගෙදර මෙතන වෙනවා. ශාලාව අතන. කාට සාපේක්ෂවද මේ අතන මෙතන කතාව පැනවෙන්නේ? තමාට සාපේක්ෂ. හැමතිස්සම අජ්‍යත්ත කියන්නේ මම ඉන්න තැන. නේද? දැන් මට සාපේක්ෂ අජ්‍යත්ත, ඒකට අජ්‍යත්ත ඒකට සාපේක්ෂව තමයි බරිත. එතකොට මේ ලෝකෙට අයිති කියන්නේ ඒකයි. මම නැති වුණත් දැන් අජ්‍යත්ත බහිත්ත. දැන් මේ ශාලාව දතන, ගෙදර දතන අතන මෙතන හොයන්න ගියොත් දැන් මම නැත්තා.
එතන හිටව සීමාවක් දැන් මාත් එක්ක අත දෙන්නද මේකත් වහින්න ඒක සීමාව.
සීමාව අපි සාපේක්ෂව දාගන්න. දැන් ශරීරයේ සීමාවක් අපි හදාගෙන තියෙනවා. දැන් අපි කෑම ටිකක් කනකොට ඉඟානේ තියෙනකොට අජ්‍යත්තද වහින්ද? බහිද්ද කටට දැම්මම මේකත් එක්කම බහිද්ද. හරි ප්‍රශ්නේ නේද? හුස්ම එළියේ ගුණක තියෙනකොට කොයිලාද ඔක මගේ ඒ සීමාවල් අපි හදාගත්තු දේවල්. දැන් ශරීරේ මේ අත මගේ. ડોක්ටර් කියනවා ඔය අත තිබුණොත් නම් මැරෙනවා, අත කැපුවොත් නම් ජීවිතේ බේරන්න පුළුවන්. මම අත කපනවා. ආ කපන්නේ අත නැති වුණත් නෑ මාව බේරලා දෙන්න කියලා කියන්නේ. මම දැන් අත කපනවා. දැන් අත පැත්තක තියෙනවා අපිත් තින්නවා. දැන් මොකද වෙන්නේ අජ්‍යත්ත වෛද්‍ය කතාව? කපන්න අමාරු නම් ඔය කොණ්ඩේ කපලා බලන්න එළියෙන් තියෙන අජ්‍යත්තද බහිද්ද මේ පොත්තක් කපලා බලන්න. අතේ තියෙනකන් අජ්‍යත්ත. කපපු ගම මම කොහෙද වැරදිලා නේද? දැන් මේ සාපේක්ෂව මැනීමක්. ඒක තේරුම් ගන්න අජ්‍යත්ත බහිද්ද කතා තියෙන්නේ ලෝකෙට අයිති. අජ්‍යත්ත හරි බහිද්ද හරි වෙන්නේ රූපයක් පැනෙව්වට පස්සේ. රූපේ පිළිගත්තට පස්සේ.
ඒක උපාදානය
කරන කියන වචනේ තමයි. ඒකම තමයි උපාදානය කියන්නේ. රූපේ උපාදාන කළාට පස්සේ තමයි අජ්‍යත්ත බහිද්ද බෙදන්න පුළුවන්. ඔබ තව ටිකක් ගැඹුරින් කියවොත් 11 ආකාර රූපයක් අහලා තියෙනා නේද? 11 ආකාරේ කතා කරන්න පුළුවන් ලෝකෙට අහු වෙලා විතරයි. රූපේ පැනෙව්වට පස්සේ විතරයි. ඒක අතීත අනාගත වර්තමාන කතා කරන්න පුළුවන් ලෝකෙට අහු වෙලා විතරයි. හරි. දුර ළඟ කතා කරන්න පුළුවන් මම ඉන්නකන් විතරයි. අජ්‍යත්ත බහිත්ත කතා කරන්න පුළුවන් මම ඉන්නකන් විතරයි. හීන ප්‍රනීත එක්කෙනෙකුට හීනයි අනිත් එක්කෙනාට ප්‍රනීතයි. මම මට සාපේක්ෂයි නේද? ඕලාරික සීමුත් එහෙමයි. අපිට මේ කණුව හරි ඕලාරිකයි. දෙවි කෙනෙක් આવත ඔබෙන් යයි ඇතුළු. එයාට සීම සාපේක්ෂ පුද්ගල දෘෂ්ටිය අනුවයි රූප පණවන්නේ. ඔක අභිධර්මයේ ඉගෙන ගන්න අය හොඳට හොයන්න ඕන තැනක් ධාතු විභංග සූත්‍රය. රූපය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. පඨවිය කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. පඨවි ආපෝ තේජෝ වායු. ඒක කියනවා මේ කර්කස ගතිය, තද ගතිය, කක්කලං කරිගතං. නේද? පඨවි. එතන අමතක කරන වචනයක් තියෙනවා. හුදට බලන්න ආයෙ ගිහිල්ලා. උපාදීන්න. කක්කලං කරිගතං උපාදීන්නම් කියලා තියෙනවා. ඔයක ඒක කලනවා. මොකද මේ උපාදීන්න කියන්නේ? ඒක හොයාගන්න ඕනේ. එතන තියෙනවා මේ තමන් අනුව ගිය කියන අර්ථය. පටවියක් ගැන කතා කරන්න පුළුවන් තමන් අනුව ගිහිල්ලාමයි. විඥානෙකින්මයි ඔක දැනගන්නේ. මේ පොළොව කියන්නේ මම පටවි කියලා. නේද? විඥානෙකට අහුුණොත් විතරයි පටවියක් තේරුම් ගන්න. ඒ තමන් අනුව ගිය එක. පුද්ගල පරියාපන්නයි මේක. පුද්ගල එක්ක අනුව ගිය එක. ඒකවත් තියෙන අතර දෙඹුරු සූත්‍ර මුල පරියාය සූත්‍රය. පඨවින් පඨිතෝ මඤ්ඤති. පඨවිය පඨවිය කියලා මඤ්ඤනා කරනවා. කවුද? පුතඥයා. රහතන් වහන්සේ. පඨවින් පඨිතෝ න මඤ්ඤති. පටවිය කියලා මඤ්ඤණාවක් නැහැ රහතන් වහන්සේට. අපිට තමයි තියෙන්නේ. සේක පුජ්‍යලය මාමඤ්ඤති. මාමඤ්ඤති කියන්නේ මඤ්ඤණාවෙන් මිදෙන්න උත්සාහ කරනවා. එයා තම මඤ්ඤණා වෙනවා. හැබැයි උත්සාහ කරනවා. ඇයි? එයාට පුතඥයට වෙන දේ ගැන නුවණකුත් තියෙනවා. රහතන් වහන්සේට වෙන දේ ගැනත් නුවණක් තියෙනවා. දුක්ඛේ ඥානං නිරෝධේ ඥානං දෙකම තියෙනවා. ඇයි සම්මාදිට්ඨිය? අපිට මෙහෙම හටගත්තට රහ අවිද්‍යාව නැති මනසට ඕක උපදින්නේ නැහැ කියලා නුඹන තියෙනවා.
හයිබ්‍රිඩ්.
ඔව්. ඒ සම්මා දිට්ඨිය මත තමයි යා මාමඤ්ඤය තියෙන්නේ. මිදෙන්න උත්සාහ කරනවා. හරි. එතකොට
ඒනෝ
වෙලාවකට විදර්ශනා නුවණ තියෙන්නේ තර දෙකත් දැකීමේ හැකියාව. මේ ඇති කලින් මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියනවා. ඒක ඉන්නේ ඒ පටිච්ච සමුප්පාදය දකින්න නම් වෙන සම්මාදිට්ඨි. ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. ඒක මේ ශාසනයේ විතරයි. අනේ ශාසනවල උපෙන්නේ. තවත් අපි ওই ධර්ම නුවණින් විමසන්න ඕන ඔබ තේරුම් ගන්න. නිකම්ම පාඩම් කිරීම නෙවෙයි. අභිධර්මයේ ඉගෙන ගන්න ඕන ඔබ තේරුම් ගන්න. හැබැයි අභිධර්මයේ ඉගෙන ගත්තට ඔබ තේරුම් යන්නේ නෑ. විවසේ නැත්තම මේ සමහර කැලි හලලා අපි අභිධර්මයේ ඉගෙන ගන්න. ඒ අභිධර්මයේ කියලා ඉගෙන ගන්න සංග්‍රහටික මිසක් ප්‍රකරණ නෙවෙයි මේ කොටක් වෙලාවට. දෙකියට දුරුත් තියෙනවා. ධර්ම සංගණිය එහෙම කියවනවා විභංග ප්‍රකරණ. නැත්නම් අර ආත්ම සංකල්පයෙන් කියපු කතාව ටික විතරයි අපිට අහුවෙන්නේ. අසංකත වෙන්න අවශ්‍ය ධර්මතාවය දකින්නයි අපි සංකත ධර්ම ගැන ඉගෙන ගන්නේ. හැබැයි එතෙන්ට එනකන් නිවනත් සංකතයි. කාටද? පුතඥයාට. ඒ තියෙන මූලපරියාය සූත්‍රය. පුතක් කියන්නේ නිවනත් නිවන කියලා මඤ්ඤණා කරනවා. කියලා. ඒක අපි අර පාඩම් කරන්න හතරට බෙදලා කතා කරන නිවන සංකතයි. රූප චිත්ත චරිත දෙක නිබ්බාන කියනකොට අපි හදාගත්තු නිවන. පුද්ගලය අනුව කියන නිවන. අසංකත ධාතුව නෙවෙයි අපි දන්නේ. අපි පාඩම් කරන නිවන. මඤ්ඤණා කරන නිවන කියලා හිතන නිවන. ඒක නෙවෙයි අසංකත. අසංකතේ තේරුම් ගන්න පුළුවන් ඔය සංකත ටිකේ සමුදය බලන්න පටන් ගත්ත දවසට. බුදුහාමුදුරේ ඒකායන මාර්ගය කියලා තියෙනවා. කායන පස්සන, වේදනාන පස්සන, චිත්තාන පස්සන, ධම්මාන පස්සන. හතරෙම කියන්නේ එකම දෙයයි. භාවනාව පටන් ගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් ඉහෙ. අපි කරන්නේ නැත්තේ ඔච්චරයි. ඔක්කොම ඉගෙන ගන්නවා සමුදය බලන්නේ. දැන්තර කියන්නේ මේක තමයි එකම මාගේ කායන වැඩික්ක වීමක් පුච්චත් යදිතං චත්තාර සතිපට්ඨාන මේක අජ්ජත්ත බහිද්ද අජ්ජත්ත බහිද්දා කරන්න කියන්නේ නම් සමුදය ධම්මානුපස්සීවා කායස්මිනේ පතන් භාවනා පටන් ගන්න ඕතන සතිපට්ඨාන භාවනාව පටන් ගන්න ඕතන නිකම් මේ සිහිය පිළිතන එක සතිපට්ඨානෙ නෙවෙයි කාන්‍ය සාසන වල ට්‍රයික් කරන්න පුළුවන් එක. මේ ධර්මයක් අහලා නැති අයට සිහිය පිටන්න පුළුවන්, වර්තමානයේ ඉන්න පුළුවන්. හැබැයි මාර්ගය වඩන්න පුළුවන් මේ සාස බුදු ධර්මයක් අහලා තේරුම් ගත්ත කෙනෙකුට විතරයි. ඒකයි මේ ක්ෂණ සම්පත්තියේ වටිනකම. ප්‍රතිතනින් ප්‍රයෝජනයක් ගන්නයි අපි ධර්ම නොනින් විමසන්නේ. එතකොට මේ ඇති වෙන නැති වෙන කතාව අපි හිතනවා මේ අරක ඇති වුණා නැති වුණානේ. ඒ කුරුල්ලා කෑ ගහන සද්දේ ඇති වුණා නැති වුණා. ඔක දැක්කම හරි කියපන්. දැන් ඇති වුණා නැති වුණා ඔය අනිත්‍ය බලලා තියෙන්නේ. ඵලයේ විතරයි නේද? සද්දේ නේද ඇති වුණා නැති වුණා කියන්නේ. සබ්දේ හටගත් සමුදය බැලුවා. නෑ සමුදේ බැලුවේ නැත්තම් පටිච්ච සම්පදාය අවබෝධ වෙයි. හේතු අඳුරගත්තේ නැත්තම් නේද? මේ ඇතිකල්ලි මේ නැත්තම් මෙහෙම වෙන්න බෑ කියන ධර්මතාවයක් නැති. නෑ. රෝහණිත්‍ය රෝකිතයි කියන්නේ. ආර්ය දර්ශනය අනිත්‍යයි. ආර්ය දර්ශනය අනිත්‍ය බුදුරජාණන් වහන්සේ විස්තර කරන අනිච්ච සංඥා සූත්‍රයේ කියලාමගේ තුන්වෙනි පොත සමහර විට හම්බ වෙන්නේ නැති අනිච්ච සංඥා සූත්‍රය. ඒකෙ පෙන්නනවා කෙසේ වඩන අනිච්ච සංඥාවෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න කරලා බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා. ඒ රූපේ අනිච්ච සංඥාව කියන්නේ රූපේ ඇති වෙනව නැති වෙනව කියන එක නෙවෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ. එතනක් කියන්නේ සමුදේ බලන්න කියනවා. ඉති රූපස්ස අංගම කියන වචනයේද රූපයක් තියෙනවා නම් මෙන්න මේකයි රූපය, මෙන්න මේකයි ඔය රූපේ සම්දය. මෙහෙමයි හටගත්තේ කියලා බලන්න. අපි කරන්නේ අර වතුරේ බල දිහා බලගෙන ඕක ඇති වුණා නැති වුණා. ඕවා වෙනස් වෙනවා කියලා බල බල ඉන්නවා. හටගත්තේ කොහොමද කියලා සම්දයක් හොයන්නේ. බුදු කෙනෙක් දේශනා කරන අනිත්‍ය ඊට වඩා නැඹුරු. ජාති තුනක් කරන්නේ. රූපය මොකද්ද? රූපේ හටගත් එකමද? රූපේ නැති වෙන්නේ කොහොමද? කියන ධර්මතාවය. කම ඇති වෙනව නැති වෙනව නෙමෙයි. නැත නැත දෘෂ්ටි දෙකට කනින්න නම් ඒක ඇති. හරි. එතනින් එහාට ගිය ධර්මතාවයක්. ආර්ය දර්ශනය. අනිච්ච සංඥා සූත්‍රේ බලන්න අපිට. ප්‍රතිපත්තානේ තව කතාව කියනවා මේ සමුදේ බලන්න, වය බලන්න කියන එක. ඒවයි තියෙනවා ලෝකෙට අයිති දැක්මකුත් තියෙනවා ලෝකෝත්තර දර්ශනයේදී එන දැක්මකුත් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙට අයිති ටිකටත් ඔය වචන ටික ගලපන්න පුළුවන්. ගැලපේ. තන තමයි අපි ඉගෙනගෙන යන්නේ. ධර්ම දැක්ක කියලා හිර වෙනවා ලෝකෙට අහු වෙනවා. ලෝකෙන් ඉතර වෙන දර්ශනෙට ඇවිල්ලා නැතුව. පැත්තෙන් තෙන්න නම් කොහොමද? නුවණින් මේවා විමසන්න ඕනේ. ඒක තමයි ඒ බණ අහන්න සාකච්ඡා කරන්න කියන එක බුදුහාමුදුරුවෝ පනවලා තියෙනවා. නිකන්ම අවබෝධ වුණා කියලා හිතන්නේ නැපා. ඔබ තව දහම අහන්න සාකච්ඡා කරන්න. ඒකට තමයි උදව් වෙන කරුණුත් මේ දේශනා කරලා තියෙන්නේ දහමක් දකින්න ඕන. කොපිට තේ දෙකට දෙන්න කියලා දැන් 2:40 දෙනවා. හදලත් දැන්නේ විවේකයක් ගන්නවා. අපිට විවේකයක් කරන්න